ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ධර්ම දේශනාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙමින් ධර්ම දේශන ආරම්භය සඳහා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මා කිය සුසීම යං කිංචි රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්නම් වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා යන් දුරේ සන්තිකේවා සබ්බං රූපං නේතං මම නීසෝ හමස්මින් නීසෝ නමේසෝ අත්තාතිව මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං තීති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි භාවනා වැඩමුළුවේ අද 7 වෙනි දවසටයි 7 වෙනි ධර්ම දේශනාවටයි මේ ප්‍රවිෂ්ඨය ආරම්භ ලබා ගත්තේ. ඉතින් මේ දවස් ටිකේම අපි එකම මාතෘකාවක් යටතේ විශේෂයෙන් කියනවා එකම සර්වඥාගේ සූත්‍ර දේශනාවක් යටතේ දේශනා මාලාවක් විදිහටයි මේ පවත්වාගෙන එන්නේ. ඒ සඳහා ඉස්සරහින් තියාගත්තේ මේ සුසීම සූත්‍රය කියලා සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ සඳහන් සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේ තියෙන්නේ විශේෂයෙන්ම විපස්සනා පැත්තෙන් සාසනය දිහා බලන ආයක කෙනෙකුට බොහොම හොඳ දිරිගැන්වීමක්. එහෙම නැත්නම් අතීතයේ ඉතිහාසගත සිද්ධි වලින් අද තියෙන ප්‍රශ්න දිහා බලන්න පුළුවන් ගතියක්. ඉතින් අදහස එහෙම නැත්නම් සූත්‍රයේ පසුබිම නිදානේ කෙටිය මතක් කරගත්තොත් ඒ සුසීම කියන පරිබ්‍රාජකයා වේදවනාරාමේ රජගහනුවර අනිකුත් පරිබ්‍රාජක පිටසක නායකෙක් වශයෙන් ගත කරද්දී ඒ පිටසට මතු වුණ ප්‍රශ්නයක් සර්වඥාන්වහන්සේ ප්‍රධාන ශ්‍රාවක පිටසට ලාභ සත්කාර සම්මාන සිලෝක ගරුකාර සම්මාන බහුමාන වැඩි වෙන අතරේ මේ පිටසට ඒ සත්කාර ගරුකාර බහුබූමන් අඩු වෙන්න පටන් ගත්තා. ඉතින් සයි අතරේ නිතර සාකච්ඡාවක් යෙදුනා මොකද මේකට කාරණාව කියලා. ඉතින් මේ තේරුණා සර්වඥාන්සේ ගාව මේ විශේෂ ඥානයක් නැත්නම් විශේෂ ධර්මදේශනා විලාසයක් පවතිනවා. ඒ ක්‍රමයට මිනිස්සෝ කැමති මේ පරිබ්‍රාජකයන් අතර පවතින ක්‍රමයට වඩා කියලා ඒ අත්තෝ සුසීමට කතා කරලා කිව්වා. මේකනම් ක්‍රමයේ අපිටත් සිද්ධ වෙනවා මේ සර්වඥාන්සේගේ ක්‍රමේ දැන කියාගෙන ඒ විදිහට මිනිස්සයන්ට බණ කියන පණ ගත්තොත් අපටත් ඒ වගේ ගරුකාර සම්මාන බහුමාන මා පූජා යටහත්පත් ගති පවත්තයි කිය. ඉතින් අනුයි සුසීමට මේ ධූරයක් පැවරුවා ගිහිල්ලා පැවිදි වෙලා ඒ ධර්මයේ ඉගෙනගෙන ඇවිල්ලා අපටත් කියලා දෙන්නේ. ඒ අනුව සුසීම ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් මාර්ගයෙන් සර්වචනස ළඟට ගිහිල්ලා පැවිදි උපසම්පදා ලබාගෙන ඒ කටයුතු කරන අතරවාරේ සර්වචනංශේ ළඟ සමීපේ භාවනා කරපු සංඝ පිරිසක් තම තමන්ගේ ඥානයේ සාක්ෂාත් කරගෙන සර්වචනංශ ඉදිරියට ඇවිල්ලා ඒ අඥා භාවය තමන් ලැබූ ඥානය ප්‍රකාශ කරන වෙලාවකදී සුසීමට අහඬ ලැබුණා ඒ පිරිස ගාව මේ සර්වචනංශගේ පණිවිඩේ මේ රහස මේ ධර්මයේ හරය පද්ධතිය සාරමණ්ඩේ තියෙනවා කියලා. පස්සේ ඒ පිරිස ළඟට ගිහිල්ලා ආයේ මේ අඤ්ඤ භාව ප්‍රකාශ කරපු පිරිස ළඟට ගිහිල්ලා සුසීම දාන්න ක්‍රමයට ප්‍රශ්න කරනවා. ඔයගොල්ලෝ ගාව දිබ්බ චක්කු ඥානෙ තියෙනවද? ඉදිරිත ඥානෙ තියෙනවද? එක එකනාගේ විවිධ 이르දීන් පෑමේ ශක්තිය තියෙනවද කියලා. ඉතින් සුසීම හිතුව ඒක තමයි මේ මිනිස්සුන්ට කියලා දුන්නොත් මිනිස්සයෝ තමන් කෙරෙහි ප්‍රිය භාවය ඇති කරලා නැවතත් අර ලාභ සත්කාර ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා සුසීම දාන ක්‍රමයට මිනිස්සුන්ට කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් 이르දිවිත ඥානෙ කියන්නේ මොකද්ද කියලා ඒක මේ හාමුදුරුවෝ දැන් දන්නවා. ඇති මොකද මේ හාමුදුරුවෝ දැන් ශාසනේ වැඩ ඉවර කරපු කෙනෙක් කියලා තී හාමුදුරුව කියනවා නෑ මම ළඟ ඉදිරිවිත ඥාන දැනීමක් හෝ කියාදීමේ හැකියාවක් නෑ කියලා. එතකොට ඒ සුසි මහනෝ හොඳයි එහෙමනම් දීප චක්කු ඥානේ අනික් කය මේ වෙලාවේ කවුද මැරෙන්නේ කවුද උපදින්නේ කවුද වාසනාවන්ත කවුද ඒ වාසනාව නැති කොතන ඉලද මේ ඇවිල්ලා ම උපදින්නේ කොතනද මේ මැරලා යන්නේ අන්නේ කියලා දැනගන්න පුළුවන් දීප චක්කු ඥානේ කියනවාද කියලා ඒත් නැහැ කියලා. ඊට පස්සේ කියනවා එහෙමනම් පරිචිත්ත විඥාන ඥානේ වශයෙන් මේ වෙලාවට අනික් කෙනා ළඟ තියෙන සරාගේ හිතක්ද විතරාගේ හිතක්ද මහත්ගත හිතක්ද අමහත්ගත හිතක්ද කියලා අනුන්ගේ පෙර පරිසිද්ධ දැනගන්න ඥානේ තියෙනවා කියලා. ඒත් ඒ අවබෝධ ලැබුවායි කියලා බුදුහාමරණට සපත කරපු ඒ ස්වාමීන් වහන්සේ ලගව නැහැ කියලා කියනවා. විබ්බසෝත ඥානේ තියෙනවා කියලා අහනවා ඒත් නැහැ කියලා කියනවා. එතකොට පුබ්බේ නිවාසානුස්සති ඥානේ තියෙනවා කියලා අහනවා ඒත් නැහැ කියලා කියනවා. ඉතින් අහන අහන එහෙම නැත්නම් මේ සුසීම බලාපොරොත්තු වෙන ශාසනයේ හරය වශයෙන් එයා දකින්න එහෙම නැත්නම් මිනිස්සු රවට්ට ගන්න පුළුවන් මිනිස්සු ආශා කරන දේවල් එක එකක් කියක් දීලා අර සාක්ෂාත් කරපු ස්වාමීන් ශ්‍රී ලංකාව නැහැ කියලා. එතකොට සුසීම කියනවා මේ ඔබ වහන්සේලා එහෙනම් එදා බුදුහාමුදුරන්ට ගිහිල්ලා කිව්වේ ඇත්තක්ද කියලා. මේ නිවන් ලැබුවයි කියනක ඊට පස්සේ කියනවා නිවන් ලැබුවා තමයි කියන. ඉතින් ස්වාමීන් වහන්සේ කොහොමද දැන් මම මේක තේරුම් ගන්නේ දැන් මේ නිවන් ලැබු කෙනෙක්ගෙන් සාමාන්‍ය අසුතවත් පෘථග්ජනෙක් බලාපොරොත්තු වෙන ඒ කිසිම irdiyak කිසිම මැජික් එකක් මෙතන නැහැ. ඒක නිසා මට ඔබ වහන්සේලා කියන දේ මේ කෙටියෙන් මේ කියන දේ වැටහෙන්නේ නැහැ කියලා. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියනවා සුසීඹට වැටුණා වේවා නොවැටුණා වේවා අපි පඤ්ඤා විමුක්තියෙන් විමුක්තිය ලැබුව පිරිසක් කියලා. ඊට පස්සේ කියනවා වැටහෙන්නේ නැහැ මේ කියන දේ වැටහෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් එතනින් ඒ ජවනිකා ඉවර වෙනවා. ඊට පස්සේ සුසීම මේ තොරතුරු පද්ධතිය අරගෙන සරුවචනාසිද්ධපත් වෙලා කියනවා ඔබ වහන්සේ ඉදිරියටපත් වෙලා මෙන්න මෙහෙම අඤ්ඤ භාව ප්‍රකාශ කරපු ස්වාමීන් වහන්සේලා හම්බෙලා මම මෙන්න මේ විදිහ සාකච්ඡාවක් වැත්තුවා මෙන්න මේ විදිහට අපි හැම ප්‍රශ්නෙට මේ ස්වාමීන්සලා නැහැයි කිව්වා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියනවා ඉතින් ඒ අත්ව පඤ්ඤා විමුක්තිය ලැබලා තියෙනවා. ඉතින් ප්‍රඥා විමුක්තිය ලැබුපු නිසා ඥානීය සාක්ෂාත් කළා සත්තයි මේ රහත් වුණා සත්තයි. නමුත් මේ කියන එකම ඥානයක්වත් නැත්නම් මේ ඉර්ධි ප්‍රාතිහාරය මොකක්වත් නැහැ. අභිඥා මොකක්වත් නැහැ කියලා. එතකොට සර්වඥාන්සේ කියනවා පුබ්බේව කෝසු සීම ධම්මට්ඨි ඥානං පච්චා නිබ්බාණං කිය. ඥාන සුසීමේ ඉස්සර වෙලා මේක එක සැරේ ගිජිය පිටින් එන්නේ නැහැ. ඉස්සලා කෙනෙකුට ධර්මයේ පිටපත පදනමක් පාදකක භාවයක් ධර්මයේ තිතියක් එහෙම නැත්නම් පච්චේ පරිග්‍රහ ඥානයක් හොඳට සහතික වෙනවා. ඊට පස්සේ තමයි අනිවන් දකින්න කිය. ඉතින් ඒකත් අර ඉස්සලා රාමදූත එක කරපු කතාව වගේම සර්වචනාසිත එක් කරපු කතාවේදී සර්වචනස මේ කරන ප්‍රකාශය සුසීමට වැටහෙන්නේ. ඒ සුසීම කියන ස්වාමීන් වහන්සේ පවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මේ කෙටියෙන් කියන දේ මට වැටහෙන්නේ නැහැ කිය. එතකොට සර්වචන කියන සුසීමට වැටුණා වේවා නොවැටුණා වේවා ප්‍රථමයෙන් ධම්මට්ඨි ඥානේ පහළ වෙනවා පස්සේ නිවන කිය. ඒ කියන්නේ දෙවෙනි ජවනිකාවත් ඉවරයි. දෙවෙනි ජවනිකාවත් ඉවර වෙන්නේ සම්පූර්ණ කිසියම් ගැට ගහ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් සර්වඥාන්සේ ඊට පස්සේ සුසීමගෙන් ප්‍රශ්න විචාරීමක් කරනවා. මොකද සුසීම හිතන්නේ රූපස්කන්ධය කියන එක නිට්ටිය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? ඊට පස්සේ ඒ විදිහට ඒතකොට අනිත්‍ය දෙයක් කියලා කිව්වට පස්සේ එහෙමනම් ඒ අනිත්‍ය උදේ සැප පිණිස පිහිටයිද දුක පිණිස පිහිටයිද? ඒක දුක පිණිස පිහිටයි කියලා සුසීම පිළිගත්තට පස්සේ එවැනි දුක් දෙන්නා වූ අනිත්‍ය වූ පෙරලියට ලක් වෙන්නා වූ මේ රූපස්කන්ධයේ මමය මාගේ මාගේ ආත්මය කියන වටිනවද කියලා ප්‍රශ්න කරනවා. මේ න්‍යායයටම ඉතුරු නාමස්කන්ධ කොටස් පහ හතර දිගටම ප්‍රශ්න කරනවා. ඉතින් අපි පසුගිය දවස් 6 ඔය එක එකක් අපේ ශක්ති ප්‍රමාණයට අපි විග්‍රහ කරගත්ත දේශනාවක ස්වරූපේ. ඊට පස්සේ අද ඉන්නේ සූත්‍රයේ ඊගාව කොටසට. දැන් සරුවචනාංශය අර සකස් කරපු පදනමේ ඉඳගෙන සුසීමව මෙහෙවනවා. තස්මාතිය සුසීම යංකින්ච රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකමං වා හීනං වා පනීතං වා යන්දුරේ වා සම්තිකේවා සබ්බං රූපං නේතමම නේසෝ අමචින මේසෝ අත්තාති ඒව මේතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. විතර කියනවා එහෙනම් සුසීම යම් කිසි මේ ලෝකේ රූප කොටාශයක් තියෙනවා නම් අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා ඒක ආධ්‍යාත්මික වශයෙන් තමන් මේ මගේ කියාගන්න රූප වේවා මම කියාගන්න නැති බාහිර රූප වේවා ගොරෝසු රූප වේවා සියුම් රූප වේවා ප්‍රිය වූ ප්‍රණීත රූප වේවා නැත්නම් අප්‍රියමනාප වූ හීන රූප වේවා ළඟ තියෙන රූප වේවා දුර තියෙන රූප වේවා මේ තමයි තරුවත් යනස පෙන්නන ඔය 11 ආකාරය රූප සම්බන්ධයෙන් ඉතින් රූප වේදනා සංඥා සංකාර කොයි එකටත් ඒක සමානයි මෙන්න මෙවැනි යම්ම රූපයක් තියෙනවද මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියා ගන්න වටින එහෙම නැත්නම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි මනා සිහියෙන් මනා දර්ශනයකින් දැකිය යුතුයි අර ගිනාපු සාකච්ඡාවෙන් පස්සේ දැන් මෙහෙवला පෙන්වලා දෙනවා වැටහෙන ප්‍රමාණයෙන් රූපේ නිට්ටිය නෑ සැප පිනිස පිහිටන්නේ නෑ දුක පිනිස පිහිටන්නේ ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයිලා පුහුණු කරා නම් ඒක පිළිගත්තා නම් මූලධර්ම වාසේ මෙන්න මේ විදිහට සිළු රූපයන් විශේෂයි ඒ දර්ශනයෙන් යුක්තව බලන්නේ මෙතිකල් බැලුවේ මේ රූප මමය මාගේ මගේ ආත්මය කියා ගන්න ස්වරූපෙන් ඒ විදිහට තමයි පිළිගන්නවනේ ඒක නෑයි කියලා ඒ දර්ශන පතේ මාරු කරන්නේ එක විදිහකට කියනවා නම් නිත්‍ය සංඥාවෙන් බලපු ලෝකේදී ආනිත්‍ය සංඥාවෙන් බලන්නේ. සුඛ සංඥාවෙන් බලපු ලෝකේදී දුක්ඛ සංඥාවෙන් බලන්නේ කියනවා. ආත්ම සංඥාවෙන් බලපු ලෝකේදී අනාත්ම සංඥාවෙන් බලන්නේ කියලා කියනවා. ඉතින් මේ සම්මප්පඤ්ඤාව එහෙම නැත්නම් දත යතු සම්‍යක් ප්‍රඥාවට කියනවා අනුපස්සනා කියලා. අනුපස්සනා කියලා කියන්නේ තමන් හදාගත්ත යම් ඒ සම්මා දිට්ඨියක් නැත්නම් යහ දැක්මක් පෙර දැක්මක් ඉස්සර තිබෙන එකට වැඩිය හරිගසකට පස්සේ ඒ අනුව බලන්න පටන් ගන්නවා. අර තිබුණු සම්ප්‍රදානගත ගෙන ආපු දෘෂ්ටිය වෙනුවට රැඩිකල් වාදී එහෙම නැත්නම් විප්ලවවාදී දෘෂ්ටියක් ඉස්සල්ලා තාර්කයෙන් අන්වේඥානි එහෙම නැත්නම් ණය විපස්සනාවට දාලා තේරුම් අරගෙන ඒ අණුව ලෝකයේ බලන්ඩ කියලා සරුවත් චනන්සේ යෝජනා කරනවා. ඒවම් පස්සන් සුසීම සුතවාරිය ශාවකෝ රූපස්මින්පි නිබ්බින්දති. මේ විදිහට යම් විදිහකට මේ ලෝකයේ පවතින අතීතනාගත පච්චුප්පන්න හෝ ආධ්‍යාත්මික බාහිර හෝ ගොරෝසු සුසුකුම හෝ ප්‍රිය අප්‍රිය හෝ ළඟ දුර වූ යම් රූපයක් මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන දර්ශනය බලන්න පටන් අරගත්තොත් පුත්‍රජාන වාසේ සාත්‍යිකයක් දෙනවා එවැනි දෙයක් ඇත්තා වූ සුත්තවත් වූ ආර්ය ශ්‍රාවකයා බුදුබණ අහපු එවැනි දර්ශනක සුදුසු කෙනා ඒ රූප වස්තුන් කෙරෙහි නැත්නම් රූප ලෝකයේ විශේෂයි නිබ්බිදාවක් පහළ කර ගන්නවා කියන තිබුණු වින්දනය අභිරමණය නැත්නම් මේක රමණය කරන ගතිය ප්‍රීතියෙන් යුක්තව හසිරෙන ගතිය වෙනුවට ඒක පිළිබඳව නිබ්බිදාවක් පහළ වෙනවා කිය. ඉතින් මේ විදිහට යම් රූපයක් කෙරෙහි නිබ්බිදාවක් පහළ වෙනවා නම් ඒ මිනිස්යාට යටින් පහර වැදීමක් අයින්නවා දිබ්බචක්කු ඥාණයෙන් බලන්නේ රූපනේ ඒ බලන රූප කෙරෙහි නිබ්බිදාවක් මිස දිබ්බජක්ක පහළවීම විශේෂ ඥානයක් විශේෂ විශිෂ්ටකමක් අභිඥාවක් කියන එක නෙමෙයි දකින්නේ ඔය දැක්කත් දකින්නේ මේ ඉස්සරහා තියෙන රූපම තමයි. උබ්බේ නිවාසානුසති ඥාන වශයෙන් පෙරවිසු කඳ පිළිවෙත කියලා දකින්නේ මේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා දැක්කහම නිබ්බිදාව පහළ වෙන රූප කොටක් තමයි. පිට තියෙන දේවල් අහනවා කිව්වත් ඉර්ධිවිද ඥාන පවත්නවා කිව්වත් මේ රූපයගේ තියෙන තවත් හොල්මනක් දකින්නවා ඒක නිසා මේක හොල්මනක් මේක මායාවක් මේක පෙනපිඩුවක් කියලා දන්න කෙනෙකුට අතීතයේකේ අනාගතයේකේ අනුංගයේකේ ප්‍රියයේකේ අප්‍රියයේකේ කියලා අයි විශේෂ බන්ධනයක් එන්නේ ඒක මෙතෙන්දි තාම සරුවත් යනසේ මතක් කරලා දෙන්නේ නිකන් කියනවා සුසීමට එහෙමනම් බලන්න මේ රූපේ පියෙන්න පුළුවන් මේ 11 ආකාරයේ දිහාවම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි දැසෙන් බලන්න බැලුවොත් මම එකක් සහතික වෙනවා රූප ලෝකයේ විශේෂයි රූප භවයේ විශේෂයම නිබ්බිදා පහළ වෙනවා. ඉතින් මෑත කාලෙත් භෞතික විද්‍යාවේ ඔය 11 dimension කියලා කතාවක් එන්න පටන් ගත්තා. අපි මේ දකින රූපය භෞතික විද්‍යාව අල්ලුවේ රූප කොටස්නේ. ඝන, ද්‍රව, වායු කියන වගේ ඒව පිළිබඳව ඉස්සර හිතුවේ ඒවට තිබුණේ දිග, පළල, උස කියන ත්‍රිමාණ විතරයි. ඒක නිසා ත්‍රිමාණ රූප කිව්වහම ඒක මේ කල්ලාලක ඇඳලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි, ගැඹුරක් තියෙන එකක්. ඉතින් අපි දන්නවා ත්‍රිමාණ රූපයක ගැඹුර බලනවත් ඇත් දෙකක් තියෙන්න ඕන කියලා. ඒ භෞතික විද්‍යා පන්තිවලයි ගුරුවරු කියනවා එක හැක් වහලා රූප දිහා බලන්න කියලා. ඒ රූප පේනවා, නමුත් රූපවල ගැඹුර පේන්නේ නැහැ. ඇස් දෙකක් යෙදුනොත් තමයි ඒ රූපවල ගැඹුර බලන්න පුළුවන්. එහෙම නැත්නම් යමකට තියෙන දුරස්ත භාවය දක් ගන්න පුළුවන්. අපි දන්න විදිහට යමක ගැඹුර දකින්න ඇස් දෙකම තියෙනවා. ඉතින් ඇස් දෙකම තිබ්බට පස්සේ ඒක දිගේ බලාන යනකොට ඔය 4 වෙනි මානේ 5 6 7 8 කියලා දැන් ඔය මාන 11ක් ගැන භෞතික විද්‍යාව කතා කරන තේ සමහරු ප්‍රශ්න කරනවා මේ සරුවචනාංශය මේ පෙන්වන්න හදන 11ද කියලා. ඒ තරමටම සමාන්තරකමක් තාමයි වයි පෙන්නේ නැහැ. නමුත් හොඳට දැනගෙන තියෙනවා ඒ රූපයන් විශේෂයට අනුංගයේ දෙයක් වගේ මේ රූපේ දිහා බලාන ඉන්නකොට අපි නොදැක්ක පැතිකඩ රාශියක් තියෙන බව. කවදා හෝ ඒ පැතිකඩ රාශියම දැක්කොත් මේ රූපේ විශේෂ තියෙන ප්‍රේමේ, මේ රූපේ තියෙන ආශාව දුරු වීම තමයි නිබ්බිදාව කියන එකට කියනවා නිර්වේද කියන සංස්කෘත වචනය. මේ ගන්නේ වින්දනය කරනක නැති වෙලා යන නිර්වින්දන කියන වචනයට සමානකමක් තියෙනවා නිර්වේදයේදී. ඒක තමයි නිබ්බිදා කියලා මේ පාලි වචනේ හැදලා තියෙන සිංහලට දාන්නේ කලකිරෙනවා කියන්නේ. ඉතින් මේ කලකිරීම ආකාර දෙකකට යෝග ජීවිතයේදී අපිට බලපානවා. එකක් තමයි මේ කලකිරීම නිසා භාවනා තැල දමල ගහලා යනවා. ඒක නීරස වෙනවා, ඒකාකාරී වෙනවා, එපා වෙනවා, බය වෙනවා, අසරණ වෙනවා, තනි වෙනවා, පාළු ගතියක් දැනෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒ කියන්නේ මේ අතීත අනාගත ප්‍රතිඋත්පන්න වූ ඇතුළේ වූ හෝ පිට වූ හෝ ගොරෝසු වාසියුම් වූ වේවා, ප්‍රනීත වූ වේවා, හීන වූ හෝ වේවා, ළඟ වූ වේවා, දුර වූ වේවා, මේ රූප ධර්මයන් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියන එක අනුව බැලීම දන්නේ නැත්නම් බලන්න ඉන්නකොට ඒ රූප ධර්මයන්ගේ විවිධ හැඩතල දකින්නකොට අර මනස සූදානම් නැති නිසා, ලෑස්ති වෙලා යන්නේ නැති නිසා ඒ නිබ්බිදාව පහළ වෙලා, කලකිරීම පහළ වෙලා, භාවනා මධ්‍යස්ථානය අතාරින්න හිතෙනවා, කර්මස්ථාන අතාරින්න හිතෙනවා, ගුරුවරයා අතාරින්න හිතෙනවා, සමහර වෙලාවට කැම බීමේ පා වෙනවා, නිින්දයන් නැතුව යනවා, මොනම දෙයකවත් රසයක් දක්ව ගන්න බැරි වෙනවා. ඒකට හේතුව පෙන්වන්නේ ඒ තරම්ම අපි මේ ලෝකයේ තියෙනව රූප මේ සප්ප්‍රීතික තෘෂ්ණාවෙන් බැඳීගෙන ඉන්න නිසා. ප්‍රීති සහගත තෘෂ්ණාවකින් ඇලී බැඳීගෙන ඉන්න නිසා යම් වෙලාවක රූපේ දිහා නැවත නැවතත් දසදහස්වර බලනකොට ඒක හැම පැතිකඩක්ම පේන්න පටන් ගන්නකොට ඒක පිළිබඳ තියෙන රසාස්වාදේ ඇලෙන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ විදිහට නිබ්බිදාව පහළ වුණොත් විරංජනයක් සිද්ධ වෙනවා. විරජ්‍යති කියලා කියනවා. හරියට හොඳ රංජනය කළ හැකි විචිත්‍ර වූ වර්ණයක් විරංජන කුඩු දැම්මම අපිට මල් පාට මල් චීට්ටයක් අරගෙන විරංජන කුඩු වල දාපුවාම මේක විරංජන වෙනවා. විරංජනේ වෙච්චාම ඒක අර මේ සිත් බඳවන ගතිය, ආලවඩන ගතිය නැති වෙනවා. ඒ නිසා රූප දිහා බලාන ඉන්නකොටත් මේ විරංජනේ වෙලා හිත විරජ්‍යති කියන එක රමණේ කරන්න නැතුව යනවා. මේ රූපේ මමයේ මාගේ ආත්මිකේ නැහැගීමෙන් බැලුවොත් නම් ඒ රූප පිළිබඳව තියෙන අසප්‍රීතික තෘෂ්ණාවක් පහළ වෙනවා. ඒ අනුව තමයි මේ භෞතික විද්‍යාව, එහෙම නැත්නම් මේ ලෝකයේ අපි කියන මේ අභිවෘද්ධිය, ප්‍රගමණය, ජීවණය අපි සටහන් කරන්නේ අපි කැමැතිවන්නා වූ ඒ රූප උභෝග කර ගැනීම. බොහෝසත් වෙනවා කියලා කියන්නේ ඕකයි. නමුත් මේ රූප කියලා කියන එකක යහ දැක්ම ඇති හැටිය පුළුල් දර්ශනයේ දැක්කන 11 ආකාරයට ඒකේ තිබුණ ඒ ආලවඩන ගතිය, ප්‍රේමණීය ගතිය එන්නෙන් දුර්වල වෙන්න යනවා. නමුත් ඒක අහපු නැති කෙනෙක් නම් සූදානම් නැතු ගිය කෙනෙකුට නම් ඒක නාස්තිකෝ පිටනවා. එපා කරවලා, කම්මැලි කරවලා, පැත්තකට විසිකල දානවා. නමුත් සර්වඥාන්තේ උත්සාහ කරන්නේ ඒකට එහෙම වෙන්න දෙන්නේ නැතු එක නිබ්බිදානුපස්සනාවක් වශයෙන් නිබ්බිදාව අනුව බැලීමක් වශයෙන් ගියොත් අපි කවදාකවත් නොදකපු විදිහට මේක ඇති හැටිය දකින්න 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 ඒක කෙලී තිබුණ වින්දනේ අඩු වෙලා යනවා. ඉවිනුවට විරංජනයක් පහළ වෙනවා. විරා එතකොට රාගය අයින් වෙලා බැඳීම අයින් වෙලා රාග වෙනකොට විරාගය පහත වෙනවා. ඒ විරාගය පහළ වෙනවයි කියලා කියන්නේ ඒ රූපත් එක්ක අපේ තියෙන ගනුදෙනුව බැඳීම දුරස්ත වෙනවා. ඊට විමුක්තිය ලබනවයි කියලා කියනවා. විමුච්ඡති කියලා කියන රූපයෙන් අපි මුත්ත වෙනවා. අපි රූපේ මුත්ත මුත්තක භාවයටපත් වෙනවා. එහෙම නැත්නම් අපි ඉන්නේ ගහිත ස්වරූපයකින්. රූපේ අපිව අල්ලගන්න හදනවා. අපි රූපේ අල්ලගන්න ගියොත් ඒකට කියනවා ගහිත ගහිත ස්වරූපය කියලා. එහෙම නැත්නම් රූපදියා මේක මම නෙවෙයි මමගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා දකින්න දකින්න සෑම රූපයක් විශ්ේ නිබ්බිදානුපස්සනාව වඩනවනම් ඒ කෙනාට මුත්ත මුත්තක භාවයක් එනවා. රූපේ අපි අල්ලගන්න දෙන්නේ නැහැ. අපි රූපේ අල්ලගන්න යන්නේ නැහැ. මේකට කියනවා විමුක්තිය කියලා. විරාගයටපත් වුණා නම් විමුච්ඡති. එතකොට විමුක්ත වුණාට පස්සේ ඒක නට තේරෙනවා මම මෙතෙක් කල සංසාරේ මේ දර්ශනයෙන් ආවේ නෑ. එනිසා රූපත් එක්ක ආලවට්ටම් කරා, ආස්වාද කරා, රමණීය කරා, රසාස්වාදයක් වින්දා. නමුත් නිබ්බිදානුපස්සනාවනෝ බලාන යනකොට ඒ රූප පිළිබඳව ඒ නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති විමුක්තമിതി ඥානಂತಿ පජානාති කියලා මේ වැඩ පිළිවෙල තමයි සරුවචනාංශී කියන්නේ ධම්මට්ටි ඥානේ පිහිටි අර පස්සේ හිත විමුක්තිය ලැබනවා කිය. ඒක නිසා යම් තැනක මේ අතීතනාගත පච්චුප්පන්න අජ්ජත්ත බහිද්ද ඕලාරික සුකුම හීන ප්‍රනීත ධූරේ සාන්තික වෙන රූප නේතං මම නේසෝ හමස්සින මේසෝ වත්තාති කියලා බැලීම තමයි නිබ්බිදානුපස්සනාව කියන්නේ. ඒක තමයි මේ ධම්මට්ටි ඥානේ පහළ වෙනකොට කෙනෙකුට සිද්ධ වෙන්නේ. ඉතින් අපි දකින්නේ ආස්වාස ප්‍රසවාසි. එතන ඉතාම පුංචි කොටසක් අල්ලගෙන ඒ පුංචි කොටස මේක දකිනවා. පිම්බි මේකිලිම ගත්ත කෙනා ඒකේ දකිනවා. සක්මන් කරනකොට වම දකුණ කියන එකේ දකිනවා. එදින්ද වැඩ කරනකොට අපේ විශේෂේෂ්ටට අහුවෙන ඒ ස්පර්ශ තුල මේක දකිනවා. ඒ දකින වෙලාවේදී අපි අර නිබ්බිදානුපස්සනාට ගැළපෙන මනසක් එහෙම නැත්තම් අනුපස්සනාවක් යහදක්මක් පුලුල් දැක්මක් තිබුණ නැත්නම් අපි කියනවා අසුතවත් පුතජණේ කියලා. බණ අහලා නැහැ. ඒ රූප ප්‍රමණය කරන පැත්තක තියෙන. එතන ඉඳලා සුතවත් අරිය ශාවකෙක් වාටපත් වීමේ වෙනසට අත්‍යවශ්‍ය කරන දේ තමයි මේ ධම්මට්ඨි ඥානෙ කියලා කියන්නේ. ධම්මට්ඨි ඥානෙ කියලා කියන්නේ නාම රූප පරිච්ඡේ ඥාන පච්චේ පරිග්ගහ ඥාන කියන දෙකක්. ඕනෙම ඇති වෙන දේක පදනම දැකගෙන පදනමත් සහිතව ඒ රූපේ දැක ගන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ඒ ප්‍රත්‍යත් සහිතව දැකගත්තයි කියලා. ඒක දැක්කොත් සර්වචනසේ සාතික වෙනවා. ඒ පුද්ගලයා ඒ රූපේ මුලමදාග දකිනවා. අනිත්‍ය දුක් අනාත්ම දකිනවා. ඒ රූපේට සාපේක්ෂව අතීතනාගත ප්‍රත්‍යুৎপন্ন වූ රූපයන්ගෙත් මේ සංසිද්ධියෙන් බව දකිනවා. තම ඉස්සරහා තමන් ළඟ ඉස්සරහින් භාවනා කරන මනුස්සයා මේ තරම් භාවනා නොකලත් එයා දැනගත්තත් නැතත් එයා තුල තියෙන රූපත් එහෙම තමයි කියලා දැනගන්න. යම් කාලයක් මේ ජීවිතේ තමන් ඉස්සරහට ජීවත් වෙනවා නම් ඒ කාලෙත් මේ රූප මෙහෙමයි කියලා දැනගන්න. අන්න ඒ ධම්මටිච්ච ඥානය ආපු කෙනෙක්වත් ඔයි කියන අභිඥා පිළිබඳව ඔය කියන කාලවට්ටමක් එන්නේ. ආවොත් ආවයි කියලා කියන්නේ කවදාකවත් රූප දැකලා නැහැ. ඔයි කියන ආකාරයට දැකලා නැහැ. ඒකෙන් මම නැවතත් කියනවා මේ ශාසනයේ අභිඥා ප්‍රතික්ෂේප කරන එකක් කරන්නෙත් නැහැ. ඒක නැහැ කියන්නෙත් නැහැ. නමුත් ඒ කියන නියම අභිඥා ලබන්න කල් ඇතුවම අනිවාර්යයෙන්ම රූප ධර්මයන් කෙරේ කලකිරීමක් ඇති වෙන්න ඕන. කලකිරුණාට පස්සේ තමයි ඒ අභිඥාවන්ගෙන් තමයි බාධාවක් නොවි නිවනට බාධාවක් නොවි කරගන්න පුළුවන්. ඉතින් අද තියෙන ලෝකයේ ඔය සුසීමලා තමයි ගොඩක් ඉන්නේ. ඔක්කොමලා බලාපොරොත්තු වෙන භවනා කරලා ඔය මැජික් තමයි. එහෙම නැත්නම් මේ ඉර්ධිවිද අභිඥා. ඉතින් ආය භාවනා කරපු හැම කෙනෙක් ළඟම අභිඥා පැවතියි. නැත්නම් භාවනා කරන්නේ අභිඥා ලබණ්ඩයි මේක අදහසින් ගිය කෙනෙක් සුමකටපත් කිරීමේ ක්‍රමයක් තමයි මේ සුසීම සූත්‍රය අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි එවැනි බුද්ධ දේශනාවක බුදුහාමුදුරුවෝ මේ පොත් ඇරලා හරියටම මදේ දෙන්නා වගේ මේ කියන දෙයක් පිළිගන්න මට්ටමක විපස්සනාවට සාදර බවක් විපස්සනාවට නැඹුරු බවක් තියෙනවද කියන එක තමයි මේ භාවනා කරන ගමන් අර සුද්ධියක් වශයෙන් අපට ලැබේ. ඉතින් ඒක නිසා මේ රූපාකාරයේ තියෙනව මේ 11 ආකාරයත් ඒ 11 ආකාරයට සාදර වෙන්න ඕන. එහෙම නැත්නම් ඒක 11 ආකාරයේ දකින්නකම් රූපයක් ආස්වාස ප්‍රසවාසයේ හෝ මේ දැක්කා කියලා අපිට පිළිගන්න බෑ. ඒක දැකීම සඳහා කරන භාවනාව. නැත්නම් කරන අනුපස්සනාව. ධම්මටිච්ච ඥානෙ ලැබුණට පස්සේ කරන එක. ඒකට කියනවා නිබ්බිදානුපස්සනාව කියලා. ඒ නිබ්බිදානුපස්සනාව විස්තර කිරීමේදී ඔය ලොකු ස්වාමීන් වහන්සේගේ විශේෂම ඔය සත්තානුපස්සනාව පොතේ ඒ අටරස විපස්සනාම කතා කරලා මේ නිබ්බිදානුපස්සනාවත් විස්තර සහිතව කතා කරනවා. ඒකදී සරුව ලොකු සාංශ මතක් කරනවා ඒ මාගන්ධ්‍ය සූත්‍රයේදී සරුවචනාංශයේ පෙන්වන උපමාවක් මේ නිබ්බිදාව කියන එක පිළිබඳව සරුවචනාංශයේම දක්වන උපමාව. ඒකදී පෙන්වනවා ජාත්‍යන්ත පුද්ගලයෙකුට ඇහෙනවා මේ ලෝකේ තියෙනවා කියලා පිරිසිදු වස්ත්‍ර කියලා જાතියක්. ඊටාමත්ම පිවිතුරු පිරිසිදු වස්ත්‍ර තියෙනවායි කියලා. ඉතින් එයා ඒක නිසා ගිහිල්ලා ඒ තමන් අසුරු කරන විශ්වාස කෙනෙකුට කියනවා මේ ලෝකේ පිරිසිදු වස්ත්‍ර තියෙනවා ඒක පීපෝසත් කට්ටිය අඳිනවා. ඒක ඒ පුද්ගලයාගේ වාග්ය සම්පන්නකමේ ස්වභාවයක් පිරිසිදු වස්ත්‍රාන්තය. එතකොට මේ මිනිස්යාට දෙනවා තෙල් කුණු ගෑවිච්ච පරණ ගෝණියක් වගේ වස්ත්‍රයක් දීලා කියනවා මේක තමයි පිරිසිදු වස්ත්‍රේ ලෝකේ කියලා. ඉතින් අර අන්දයා ඒක අරගෙන ඇඳගෙන පැලඳගෙන දැන් සභාවට යනවා පිරිස තලයට යනවා පිරිසිදු වස්ත්‍රයක් අඳගත් කෙනෙක් විදිහට. මේ අතර වාරදී යාගේ කිට්ටුවන්ත නෑදෑයෙ ඥාතින් එකතු වෙලා එයාගේ ඇත් දෙක ශල්‍ය වෛද්‍යවරයෙකුට පෙන්වනවා. පෙන්වුවාට පස්සේ ශල්‍ය වෛද්‍යවරයාගේ ශල්‍ය කර්මයේ දක්ෂකම නිසා මෙයාට ඇස් පෑදුනොත් අර තමන් ඉන්න වස්ත්‍රයේදී ආ දැක්කට පස්සේ මෙතෙක් කල මං ඇඳගෙන හිටියේ මේකයි කියලා දැක්කට පස්සේ තමන් මෙතෙක් ආභරණයක් විදිහට සලකලා ඇඳගත්තේ වස්ත්‍රය පිළිබඳ ඇති වෙන හැඟීමට තමයි නිබ්බිදාව කියලා කියන්නේ. ඉතින් මේ භාවනා ලෝකයේ මේ නිබ්බිදාව උග්‍රව පහළ වෙන්නේ වේදනා චෛතසිකයේට බර වින්දන වලට බර යෝග චරිතවල. එතකොට සංඥාවට බර ඇත්තන්ට එන්නේ නැහැ කියලා කියන්න බෑ. එනවා. නමුත් රස වින්දනයේට බර චරිත තියෙනයි ලෝකේම නැත්තම් මේ කුමරු කුමරි සැප විඳපු එහෙම නැත්තම් ලෝකේ సౌందර්ය ආත්මකව බලපු කෙනාට ඒ රූපේ ලෝකේ තියෙන යථා රූපේ ඇති හැටිය දකිනකොට විශාල කලකිරීමක් එනවා. සංඥාව පැටලිච්ච එකනට නොනිනවා නෙවෙයි සංස්කාරවල පැටලිච්ච නොනිනවා නෙවෙයි නමුත් මේ නිබ්බිදා පහළ වෙන්නේ වේදනාව සම්බන්ධ බැඳිච්චාට. ඒ නිසා සමහරෙකුට ඒක තරන්නම බෑ. විශේෂයෙන්ම සැපසෙවීම ජීවිතේ එකම අරමුණක් කරගත්ත කෙනාට භාවනා ජීවිතේ හිර වෙන්නේ මේ සැප සඳහා අපි මේ එකතු කරන සෑම දෙයක්ම අන්තිමට දුක සඳහා පිටනොයි කියන මේ සත්‍යයට මුහුණ දෙන්න වෙනකොට. අපි සැප සඳහා එකතු කරන්නේ ප්‍රත්‍යනං රූප ධර්මනං ඒකෙන් අනිවාර්යම දුක නැතුව අපිට සැප ලැබෙවි ලැබෙන්න ඕනෑ කියන පදනමේ ඉන්නවනම් භාවනා කරගෙන යනකොට යනකොට තියෙනවා මේ සියලුම රූප ධර්ම මාර පාක්ෂිකයි මැරෙන සුළුයි. ඒක ලෙඩක්, ඒක gaduwak, ඒක ගුලක්, ඒක තුවාලයක්, ඒක වණයක්, දුකක් වෙන දෙයක්, දුකට හේතු වෙන දෙයක් කියලා. ඉතින් මේ සැප සොයාගෙන සැප විනුවෙන් මේ රූපෙන් ආඩ්‍ය වෙන්න හදන කෙනෙක් ඒ කියන්නේ විශේෂයෙන්ම මත්තලා කටයුතු කරන කෙනෙකුට ඒ නිසා භාවනාවේදී හම්බ වෙන්නේ බලාපොරොත්තු සුන්වීමක් තමයි. නමුත් මේ සුසීම සූත්‍රයේදී ਸਰුවචනාංශික පැහැදිලිවම එවැනි කෙනෙකුට එන්නතක් ලබා දෙනවා. එහෙම නැත්නම් ප්‍රතිශක්තියක් ලබා දෙනවා. ආන්න ඒ තමයි ළඟ තියෙන හැම රසාස්වාදයක් සප්‍රීතික තෘෂ්ණාව කියලා එකට මේ බණ පොතේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වස්තු කෙරෙහි ප්‍රීති සහගත තෘෂ්ණාවක් තියෙනවා. ඒක තමයි අර සුසීම ඉස්සල්ලාම මේ සම්බුද්ධ ශාස්ත්‍රයේ ඉඳ හේතුනේ ලෝකයෝ ලෝකයා සරුවචනාංශයට ගරු කරනවා, මාණනය කරනවා, සත්කාර කරනවා, පූජන කරනවා, බහුමාන කරනවා, ඇදලි බැඳ වඳිනවා. ඉතින් සුසීම දැක්කේ මේක තමයි සපවාසය. ඊට පස්සේ හිතුවා සරුවචනාංශතුළු ගෝලයන්ට මේ වඳින්නේ යත්තන්ට දිබ්බ චක්කු ඥාන තියෙනවා, දිබ්බ සෝත ඥානෙ තියෙනවා, පරිචිත්ත විඥාන ඥානෙ තියෙනවා, බුබ්බේ නිවාසානුස්සති තියෙනවා. ඒ නිසා ගියේ මේ රහස හොරකම් කරගෙන ඉන්න. ධම්මත්තේනක කියලා කියනවා මේ ධර්මයේ හොරකම් කරගෙන ඉඳයි ගියේ සරුවචනාංශි හෝ ගෝලෙක් හම්බ වෙලා ඒ අභිඥා ටික අරගෙන ඉන්න. මුචේ ඒ නිසා පළවෙනිම ජවනිකාවෙන් දෙවෙනි ජවනිකාවෙන් පේනවා සුසීමගේ බලාපොරොත්තු සුන් වෙනවා. මොකද මේ ධ්‍යා මාර්ගඵල ලබලා රහත් උනත් මෙව නැහැ. ඊට පස්සේ සරුවචනාචාර මෙහෙවනේ මෙහෙවිලි පෙන්නනවා එකක් අරගෙන ආස්වාස් පස්වාස් අරගෙන ඒක අතීත අනාගත වශයෙන් හීන ප්‍රණීත වශයෙන් හැම පැතිකඩක්ම එකන ආකාර කියලා මේකෙ පෙන්නන්නේ හැම ආකාරයක්ම එනකම් බලලා ඒක සාක්ෂාත් කරගන්නයි කියලා කියනවා. තමන් වශයෙන්ම මනා දෘෂ්ටියකින් දැක්මකින් මේ සෑම අතීතනාගත සෑම රූපයකවත් එකකවත් එකම ආකාරයකවත් වශයෙන් පවත් ගන්න පුළුවන් ගතියක් නැහැ. ඒව විපරිණාමයටපත් වෙනවා. ඒක දිහා බලාන ඉන්නකොට වෙනස් වෙනවා. පරිණාමයකට රූපාන්තරණයකටපත් වෙනවා. ඒකටමයි එවැනි රූපාන්තරණයටපත් වෙන දේවල් තමයි රූප කියන්නේ. රූපචීති කෝබික වේ රූපං රූපං කියලා. රූපණේ වෙනවයි කියලා කියන්නේ උණුසුම සිසිලට වෙනස් වෙනවා. කාලයත් එක්ක වෙනස් වෙනවා. ඉතින් ඒ කාලයත් එක්ක වෙනස් වෙන ගතිය රූපණං ඒ රූපේ තියෙන වෙනස් විපරිණාම ස්වභාවය මොනම භවනාකකවත් ඉන්ද්‍රජාලිකවත් නතර කරන්න බෑ. ඒකේ ස්ථිරයි කියලා ගන්න දෙයක් නැහැ. සුඛයි කියලා ගන්න දෙයක් නැහැ. සුබයි කියලා ගන්න දෙයක් නැහැ. ආත්මී වශයෙන් ගන්න දෙයක් නැහැ. ඒක නිසා ඒක භාවනා කරන කෙනෙකුට ආනාපාන සති භාවනා කරන කෙනෙකුට යම් ක්‍රමයකට මොනවා හරි ක්‍රමයකට කියන පුළුවන් තරම් අර නිටතර මේ රූපයත් එක්ක අපිට එක දිගට ගනුදෙනු කිරීමට බැරි වෙන හිත විවිධාරම්මණයන් දිගේ විසිරුවන නීවරණ ධර්මත් එක්ක කටයුතු කරන්න. කටයුතු කළා හිත නීවරණයෙන් තොර කරලා නැතනම් නීවරණය යඩපත් කරලා තලාව ඔබලා හිරිවට්ටලා පුළුවන් තරම් එක රූපයක් එක ආරම්මණයක් අරගෙන ඒ අරමුණත් එක්ක නැවත නැවත ඇසුරු කරන්න දෙන්න කියනවා හිතට. මූණට මූණ දාලා ඉඳෙයි කියලා කියනවා. අන්න එහෙම මූණට මූණ දාලා ඉන්නකොට මෙන්න මේ කියන විදිහට තස්මාතිහ සුසීම යංකින්ච රූපං අතීතනාගත පච්චුප්පන්නං ආදී වශයෙන් කිල් මේ 11 රූපේම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන දර්ශනයෙම මේක දිහා බලන්න කියලා. එහෙම නැත්නම් මේ ප්‍රනීත රූපේ හොඳයි හීන රූපේ හොඳ නැහැ. ඕලාරික ගොරෝසු රූපේ හොඳයි සියුම් රූපේ හොඳ නැහැ. ඇතුළත රූපේ හොඳයි පිට රූපේ හොඳ නැහැ. ළඟ රූපේ හොඳයි දුර රූපේ හොඳ නැහැ. වර්තමාන රූපේ හොඳයි අතීතනාගත රූප හොඳ නැහැ කියලා තමයි සාමාන්‍ය ලෝකයා භාවනා නොකරපු අසුතවත් පුතඥේ ආනාපාන දිහා බලන්න. නමුත් ඒ වුණාට මේ 11 ආකාරයෙන් පහයි එතකොට දැක ගන්න හම්බෙන්නේ අඩු ගන්න 6ක් අපි මඟ අරිනවා. හරි 6කට ද්වේෂ කරනවා. අයිස භාවනා වැරදුණයි කියලා හිතනවා. නමුත් සර්වචනාචි මතක් කරන මේ ඉතුරු ද්වේෂ කළ අයින් කරන 6ත් ප්‍රේම කළ එකතු කරන 6ත් සමාකාරව බැලුවේ නැත්තම් අපිට මේ රූපේ පිළිබඳව යහ දැක්මක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ රිට්‍රීට් එකේ නැත්තම් මේ භාවනා වැඩවල මුලේ ඉඳලා කීප වතාවක මේ 11 ආකාරය පිළිබඳ ප්‍රශ්න මතු වුණා. අපි මේ ප්‍රශ්න වලට අහනාන වෙලාවේ ඒ වෙලාවේ කෙටියෙන් සඳහන් කළා. ඔබ දැන් අපිට අවස්ථාවක් තියෙනවා ඒක ටිකක් පොඩ්ඩක් තව සුද්ධ කළ දැනගන්න. ඔක්කොමලා දන්නවා මම දන්නවා. නමුත් ඒක ටිකක් විස්තර වශයෙන් දැනගත්තොත් අපි ආස්වාස ප්‍රස්වාසයේ කියලා ආශ්වාසෙදි ගන්නව උත්ම ඇතුල් වෙන වාරේ පිට වෙන වාරදී දකින්නේ වර්තමාන රූපේ පමණයි. වර්තමාන රූපේ කියලා කියන්නේ හොඳට ගොරෝසු වෙච්ච ඝන බහල වෙච්ච ආශ්වාසයට එනකොට ඕන්න අපිට ආශ්වාසය වැටෙනවා. ඊට පස්සේ යම් ප්‍රමාණයක නොදැනෙන පරහතන කරා ගිහිලා ඕන ප්‍රශ්වාසයේ ගොරෝසු වෙලා ඝන බහල වෙනකොට ප්‍රශ්වාසය වැටෙනවා. එතකොට මේ ඕලා දකින බැල්මට ගොරෝසු බවට ප්‍රකට භාවයටපත් වෙන ආස්වාසය ඒක වර්තමාන රූප වශයෙන් දැක ගන්න කියනකොන ගොරෝසු ඝන බහල වෙච්ච ආස්වාසය ගුණෝසු ගරබහ ඝන බහල වෙච්ච ප්‍රස්වාසය මේක දැක්කට පස්සේ මේක ඇති කියලා හිතන්නේ නැතුව මේක කොහෙන්ද ආවේ එහෙම නැත්නම් මේ ආස්වාසේ පටන් ගන්න තැන මොකද්ද කියලා බලන එක අතීත ස්වරූපේ අනාගත ස්වරූපේ කියලා කියනවා. ආනාපා ඒ කියන්නේ අපේ සාමාන්‍ය සිංහල භාෂාවෙන් කියනවා ආස්වාසේ මතුවෙන්නත් ඉස්සරලා සතිය පිහිටුවලා ආස්වාසේ මතුවෙන්නත් ඉස්සලා අප්‍රමාදී වෙලා කොහේ ඉඳලාද මෙයා මේ මතුවෙන්නේ කියලා බලන එකට කියනවා අප්‍රමාදේ නැත්තම් සතිය කියලා. හොඳටම ගන්න බහල වෙනකන් ඒක අහුනේ නැත්තම් ඒක පමාවක් වෙනවා. ඒක අසතියක් වෙනවා. එතකොට ඒක පාට අපිට හුස්මක් පේනවා. අපි දන්නේ නැහැ. එතකොට අපිට සැකයක් පහනවා. මේක සර්බලධාරී දෙවියන් වහන්සේ මෙහුවද? අ හේතුකෝ පහල වුණාද? විෂම හේතුකෝ පහල වුණාද? මගේ පාණ්‍යෙන් පහල වුණාද? මගේ පාණ්‍යෙන් තොරව පහල වුණාද? සචේතනිකව පහල වුණාද? අචේතනිකව පහල වුණාද? සසංකාරද අසංකාරික මොකක්ක් කරන්න බෑ. එතකොට අපිට සැකයක් ඉතුරු වෙනවා. අන්නේ නිසක භාවය ලබා ගැනීම සඳහා මේ ඉස්සලාම ආශස් පස්සාතක හිර කරලා අල්ලගෙන හද නැවතනට දකින්න පුළුවන් තරමට මූණට මූණ දාලා ඉස්සලාම යෝගාවචරය විසින් කළ යුතු එහෙම නැත්නම් මෙහෙවිය යුතු භාවනාවේ මෙහෙවීම තමයි මේ ආස්වාසේ ඇති වෙන්නකොටම එළඹ සිටසියෙන් ඇතින් බැලුවොත් අර වෙනදා දකින්න ගොරෝසුයකට ඉස්සෙල්ලා ලාමක සුකුම අවස්ථාව දැකගෙන එතන ඉඳලා පෙරලියක් ඇති වෙලා ගොරෝසු ගන්න බහල ආස්වාසයට එනවා. ඒ ප්‍රසවාසයටත් හොඳට එළඹිලා බලන්න හිටියොත් අර වගේම ප්‍රසවාසයේ හැඩ ගැහෙන හැටි පෙරහැර හැඩ ගැහෙන හැටි දැක ගන්න පුළුවන්. මේක කළ යුත්තක් මෙන්න මේකටයි ධම්මටිති ඥානය කියලා කියන්නේ. යමක් ඇති වෙනකොට ඒකේ හේතුව හොයනවා. කොහෙන්ද එන්නේ කියලා බලන්න. මට කලිමුත් කිව්වා වගේ එහෙම නැතුව ආපු එක දිගේ ප්‍රතික්‍රියා කරන එක බලු දර්ශනය එන්නේ කොහෙන්ද කියලා බැලලා කටයුතු කරන එක සිංහ දර්ශනය කියලායි සරුවචාන්සේ පෙළලා තියෙන්නේ. බල්ලෙකුට ගලක් ගහපුවම බල්ලා ගල පරිපස්ස යනවා කෝටුවෙන් ගහවන කොටුකින් දමලා ගහන ඒක හපලා කන. ඒකට ගොරෝරු. සිංහයයිම නෙමෙයි කොහෙන්ද ආවේ කියලා බලනවා. මේ ගල ආවේ කොහෙන්ද? මොකද ඌට බයක් නැහැ. මුළු කැලේ ඉන්නේ එකම බය නැති සතා සිංහයයි කියලා සරුවචාන්සේ සඳහන් කරනවා. ඔද ඌ ඉක්මනට කාටවත් බෑ. ඒ නිසා ඌට ප්‍රශ්නයක් නෑ. මේ ගල වැදිලා තුවාල වෙයිද මොකක්වත් නෑ. නමුත් ඌ දන්නවා මට අනත් මගේ අන්ත අහන්න නැති කෙනෙක් මේක ඇතුලේ හිටියොත් ඉතින් එයාගේ විනිශ්චය මමයි කරන්න ඕන. ඒ නිසා ගලේ එන තැන බලනවා. ඒක තමයි සිංහාවලෝකනය. ඒ කියන්නේ ඒ නිසා සිංහාවලෝකනය කියලා කියන්නේ ආස්වාසේ එන්නත් කලින් මත්තර පහළ වෙන ආස්වාසේ දැක ගන්න අසලුව බලාගෙන හිටියොත් ඒක ලාවට පටන් ගන්නවා අපි වෙනදා දකින්න ওই ඝන බහල තත්ත්වයටපත් වෙයි කියලා දැකලා ඒක ප්‍රත්‍යක්ෂ කළ හැක්කක් බව සාහිතික කිරීම තමයි ධම්මටිච්ච ඥානය කියන්නේ. නැත්නම් යථා භූත ඥාන දර්ශනය කියලා කියන්නේ. සම්මා දර්ශනය කියලා කියන්නේ. පච්ච පරිග්ඝා ඥානය කියන නැත්නම් සප්පච්ච පරිග්ඝා ඥානය කියලා කියන්නේ ප්‍රත්‍යත් සහිතව අරමුණ දැකීම. ඉතින් ඒක පිළිබඳව ආස්වාසයක් පාසා ප්‍රස්වාසයක් පාසා නැති වුණත් සමහර විටක යෝගාවචරයේ අත් දක්ිනව භාවනා කරගෙන ඉන්නකොට ආස්වාස් ප්‍රස්වාස ගිලිහෙලා. ගිල ගිල නොසලී බලහිටියොත් ආයෙසරයක් ආස්වාස් ප්‍රස්වාස මතුවෙනවා පේනවා. මේකින් ආස්වාස් ප්‍රස්වාස දෙකම එකට පේනවා. දැන් මම ඉස්සල විස්තර කෙරුවේ ආස්වාසේ සහ ප්‍රස්වාසේ වෙන් කරලා. ඉතින් අන්නේ විදිහේ ආස්වාස් ප්‍රස්වාස නැති වුණාට බය වෙන්නේ නැතුව, චකිත කරන්නේ නැතුව, සැක උපදවන්න නැතුව නිින්දට වැටෙන්න දෙන්නේ නැතුව බලාගෙන හිටියොත් ආයෙසරයක් ආස්වාස් ප්‍රස්වාස දැකීම පෙනීම පිළිබඳව අටුවාචාර්යින් වහන්සේලා පෙන්වන්නේ ගෝපාල කුපමාවෙන්. ඒ කියන්නේ ගොයන් කපපු කුඹුරු යායකට හරක් දක්වගෙන ගිය ගොපල්ලෙක් හරක් දිගේලි කරන්නේ වුන්ට රැළේ කණ්ඩාරිනවා. කණ්ඩාහරනකොට හරක් සමහරු ඉපනෙල්ල කනවා, සමහරු නියරේ ඉනවා, සමහරු ලන්දට යනවා. මද්දහන වෙනකොට කුඹුර මැද ඉන්න උන් කැමති නැ පිටරත් වෙන ඉන්නා. එනිසා උන් ලන්දට දුවනවා. ලන්දර ගිහලා ලන්දේ කකා ඇවිදිනවා. ඒ ඇවිදිනකොට ගොපල්ල කරන්නේ අර කුඹුරේ තියෙන පැල්කොටේකට වෙලා ඌ බටනලාවක් ගහගෙන ඉන්නවා මිසක් හරක් කොහෙද කියලා පේන්නේ නැහැ වෙලා. නමුත් එයා දන්නවා ගොම්මනට අවබසා කරේ ඒ හරක් ටික සේරම වතුර බොන තැනට එනවා. ඉතින් එයා කරන්නේ හරක් එන්නේ ඉස්සරලා ගිහිල්ලා කෙවිතකුත් යන වතුරකට ගාව බලයින්. වතුරකට ගාවට යනකොට හරක් නැහැ. එයා ගාව අපේක්ෂාවක් තියෙනවා දැන් හරක් එනවායි කිය. ඊට පස්සේ එනේන හරක ඒ වතුරකට ගාව නතර කරගෙන ඔක්කොම එකතු වුණාට පස්සේ ගාලට අරගෙන යනවා. අන්නර අවබසා කරේ හැඳ කරේ අර වතුරකට ගාව බලාන ඉන්නා වගේ ආස්වාසි ඉවරුණාට පස්සේ හිත අනිවිහිත වෙන්න දෙන්නේ නැතුව, නින්දර වැටෙන්න දෙන්නේ නැතුව, සැක උපදවා ගන්නතු ඊගාට මතුවෙන ප්‍රාශ්වාසය පිළිබඳ අප්‍රමාදී බව ප්‍රමාණති ගතිය පුහුණු කරන එක තමයි ධම්මටිච්ච ඥානය කියලා කියන්නේ. ඒ ධම්මටිච්ච ඥානයේ ඉඳලා, කියන්නේ ලාවට මතුවෙන ආශ්වාසය දැකලා, ඒ ආශ්වාසය වෙනදා දකින ගොරෝසු ආශ්වාසයට පත් වෙන මාරුවේ තමයි ඔය පටිච්චසමුප්පාදයේ තේරම තියෙන්නේ. පටිච්චසමුප්පාදේ මහා විශාල ගැඹුරු දර්ශනයක් බුද්ධ ධර්මයේ. නමුත් මේ විපස්සනාවේදී ධම්මටිච්ච ඥානයේදී අපි ඒක තමයි මේ අධ්‍යයනය කරන්නේ. මේ ඇති කල්ලි මේ වන්නේ, මේ නැති කල්ලි මේ නොවන්නේ, මේ ඉපදීමේ මේ ඇතිවන්නේ, මේ නැතිවීමේ මේ නැතිවන්නේ කියලා මේ දෙක අතර සම්බන්ධතාවය. එතැයි තාමත්ම තුනීවට පහළ වෙන්නා වූ මේ කලල බීජයක් වගේ පහළ වෙන්නා වූ ආස්වාසේ අන්තිමට දඩදනු පුරුෂයෙක් වාටපත් වෙනසේ ගුරුසු ආස්වාසයක් වාටපත් වෙන. එතන ප්‍රසවාසයත් ඒ වගේ අප්‍රමාදීව බැලුවොත් ඉතාම නොදැනෙන තැනකින් පටන් අරගෙන ප්‍රසවාසයක් වාටපත් වෙන. මේකට කියනවා අනාගත ක්‍රමයට ආස්වාද ප්‍රසවාසයේ බලනවා කියන. සර්වඥාන්සෝ මජ්ජේ සූත්‍රයේ පැහැදිලි සාහිත්‍යයක් දෙනවා. යම් කිසි කෙනෙකුට ඒ වගේ ඕනම සංසිද්ධික ජාතකයේ දැක ගන්න පුළුවන්. හට ගැනීම දැක ගන්න පුළුවන්. ත්‍ිතිය දැක ගන්න පුළුවන්. ප්‍රත්‍යත්සහිතව දැක ගන්න පුළුවන් නම් ඒ දකින දෙකට ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය ලාමක උෂ්ම සහ ගොරෝසු උෂ්ම දෙකට කියන අන්ත දෙක කියලා. මේ අන්ත දෙක දැක්කනම් ඒ අනිවාර්යයෙන්ම අන්ත දෙක මැද තියෙන මධ්‍යම ප්‍රතිපදාව දකිනවා. මධ්‍යම ප්‍රතිපදාව තමයි මේ ලාවට පටන් ගන්න ගොරෝසු වෙච්ච දේ අන්තිමට නිරෝධයට පත් වෙන එක, නැති වෙන එක. ඒකට ප්‍රයත්න කරන්න ඕනේ නැහැ කියන්නේ. හට ගන්න හැටි දකින්න හිත මෙහෙව්වනම්, එහෙම නැත්නම් අනාගත ස්වභාවය දකින්න හිත මෙහෙව්වනම්, අනාගතයේ දැකලා වර්තමානයේ දැකලා ප්‍රසවාසයේ ඒකේ අන්තිමට අතීත ස්වරූපේ දකිනවා. තිබිලා ගෙවි යන හැටි ප්‍රසවාසි තිබිලා ගෙවි යන හැටි. ඒ වගේම තමයි අපි හිතුවොත් ආස්වාද ප්‍රසවාස භාවනා කරනකොට වේලාවක හුස්ම රැල්ල තුනී වේගනේ යනවා. එතකොට ඔන්න අපිට එක්කෝ නින්දට වැටෙනවා, එක්කෝ සැක උපදිනවා, එක්කෝ හයියෙන් හුස්ම ගන්න හදනවා, එක්කෝ ඇස් දෙක අරිනවා, අසරණ පාළු තනි ගති දැනෙන. කොහොම හරි කමන්නේ යෝගාවචරයා විනත්තර මුණක් අභිරමණය කරන්න නැතුව හිටියොත් අපිටම ආයෙසරයක් ආනපනී ලාවට මතුණයි කියලා. අනේ ගොපල්ලා පත්‍රකට ගාව ඉන්න දැන් ඔන්න හරක් ටික ආවා. උග බලාන හිටියොත් ආයෙත් උක ආයෙ නැතිලයි. නැවත නැවතත් මේක මතු වෙයි. මම මේක දිහා බලන්න ඕනේ කියන තිතියේ එහෙමද ආරම්භයේ නතර වෙන්න තරම් යෝගාවචරගේ ඉවසීමේ ශක්තිය පුරුදු කළොත් එයා ඒ සිද්ධිය ඇතිලයක නැති වෙන හැටි දැකීම එයාට හම්බෙන අතිරේක ලාභයක්. වෙන විදිහකට කියනවා නම් අන්ත දෙක දැක්කා නම් මධ්‍යම ප්‍රතිපදාව දකිමු. එතකොට අපිට කියන්න පුළුවන් ඒ පුරුදු කරපු කෙනාට ඊගාදාසේ අදිෂ්ඨානයක් ගන්න පුළුවන්. හුස්මේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා දකිමු. පිට ඇතුළේන හුස්ම, පිටේන හුස්මේ මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා දකිමු. ඒක සතිපට්ඨාන සූත්‍රයේ සබ්බ කාය පරිසංවේදී අසසි සාමීති සික්කති, සබ්බ කාය පරිසංවේදී පස්සසි සාමීති සික්කති කියලා සරුවචන්සේ පෙන්නලා තියෙනවා. මේ ටික දැක්කට පස්සේ මේ විදිහට දීඝ හුස්ම කෙටි හුස්ම වාටලා කෙටි එකේ මුලමැද අග දක්ින තරමට මූණට මූණ දාලා බලාගෙන හිටියොත් පස්සම්බණය සිද්ධ වෙනවා. සංසිඳීම සිද්ධ වෙනවා. ඒ රූප ධර්මයන් පිළිබඳව අභිරමණයෙන් ඇති වෙන එකක් නෙවෙයි. ඇති වෙන සියල්ලම නැති වෙලා යනවා. ඒක නිසා හුස්මක් ඇවිල්ලා ගියයි කියලා කලබලයකටපත් වෙන්නේ නැහැ. නැත්නම් වැඩ ඉවරයි කියලා නින්දට වැටෙන්න දෙන්නේ නැහැ. සක උපදවන්නේත් නෑ. ආයත් එකක් එනවා, ඒකත් යනවා. ඊගාව එකක් එනවා, ඒකත් යනවා. අන්නේ විදිහට මුලමැද අග අතීතනගත පච්චුප්පන්න භාවය බලන්න පටන් අරගත්තොත් යෝගාවචරයා දැනට සුකුමයි කියන දේත් මත්තර ගුරුසු බවට පත් වෙනවා. කියන්නේ දැන් නෑ කියලා කිව්වට ඒකෙත් හුස්මක් තියෙනවා, තියෙන්න පුළුවන් කියනවා. ඒ නිසා ඒ වෙලාවට බලන්න කියන්නේ හුස්ම තිබිලා හැංගුණා විතරයි. නැති වුණා නෙවෙයි කියන්නේ. එතකොට ඇතිවීම නැතිවීම දෙක ආය ඇතිවිලා නැති වෙනවා, ආය ඇතිවෙනවා නැති වෙනවා. මේ වගේ කවම දාකවත් දෙයක් එක සැරේ නැති වෙලා යන්නේත් නැහැ, එක සැරේ මතුවෙන්නේත් නැහැ. අපි සාමාන්‍යයෙන් දන්නවා උණක් කරගත්තට පස්සේ ඒ දොස්තර කෙනෙක් ගාඩි ගියාට පස්සේ ඒකට බෙහෙත් පන්තියක් දෙනවා. මේ බෙහෙත මේ නින්දර පෙර මෙහෙමයි වාර 3යි දවස් 6ක් ගන්නයි කිය. ඉතින් අපි කරන්නේ මොකද්ද? පළවෙනි සැරේ බෙහෙත් බීපු ගමන් උණ බැසනේ ඊටු බෙහෙත් ටික විසිකොල්ල නිකන් ඉන්නේ. ඊට ඒම කරාට මොකද? වෛද්‍යවරයා දන්නවා මේක ඒ පුද්ගලගේ ශරීරයට කරන නරක වැඩක්. අපි කිව්වොත් මේ ඇන්ටිබයොටික් සීරීස් එකක් දුන්නයි කිය. ලෙඩ නතර වෙච්ච ගමන් ඇන්ටිබයොටික්ස් නතර කරයි කියලා කියන්නේ මහා විනාශයක් කරගන්නේ තමන්ගේ ශරීරයේ රුධිර පද්ධතියේ ඒ සීරීස් එකම යන්න ඕනේ. ඒ මොකද ටික දවසක් ගිහිල්ලා පළවෙනි බෙහෙත වදිනකොටම විෂ බීජ වලින් 80%ක් විතර වැටෙනවා. නමුත් ඉතුරු වෙනවා 20%ක්. ඒක ටිකක් ප්‍රතිබල ශක්ති ප්‍රතිශක්ති සහිත විෂ බීජ. ඒක එමෙිට පැවිලා දෙවෙනි සැරේ ගැහුවොත් එන්නේ බලවත් විෂ බීජයක්. හරි ඉස්සල බෙහෙතවත් අහන්නේ. නමුත් ඒක මතුවෙන්නේ ඉස්සලම දිගටම බෙහෙත් පන්තිය පාවිච්චි කරොත් ඒක නිෂ්ඨාවක් තියෙනවා. ඉතින් ඒක නිසා කුෂ්කර්මෙත්තු ගන්නවා බෙහෙත් සතෙකුට සත්තුන්ට බෙහෙත් ගැහුවට එක බෙහෙතකින් හරියන්නේ නැහැ. ඒක ගහලා දවස් තුනකින් ආයෙ ගහන්න ඕන. දවස් තුනකින් ආයෙ ගහන්න ඕන. ඒ විදිහට කරන්නේ මොකද? මේ නිෂ්ඨාවක් දකින්න. ඒ නිසා ඒ ආස්වාසේ ප්‍රස්වාසේ හෝ පොදුවේ හුස්මේ ඇතිවීම නැතිවීම දෙක බලාන බලාන යනකොට යෝගාවචරය ඇති වෙන එක දක්කන නැති වෙන එක ඉබේ පෙන්නනවා. එතකොට මුලමඳාක දකින්නවා. අන්නේ සංසිඳීම කිරීමට පස්සම්බනේ කියලා කියනවා. ආන්නෙම වීගන යනකොට 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 මේ හුස්මේ අභිරමණය කරන්න දෙයක් ඉස්සලා තිබුණා නම් ඒක නැති වෙන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියනවා නම් ඉස්සලා තිබුණා නම් ආස්වාච මෙහෙම ප්‍රසවාස මෙහෙමයි කියලා වෙන්කොට දැනගන්න පුළුවන් ගැට. පරිච්ඡේද ශක්තිය එකම දේ නැති බලානිලා තුනී වෙනකොට ඒක අතර වෙනස නැති වෙන්න පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් කහ කුඩු මේ සුදුහල් කුඩු මේ කියලා ගෝනි භාග දෙක දැම්මොත් ඕනෙම කෙනෙකුට කියන්න බෑ මේ කහ කුඩු මේවා හාල් කුඩු කියලා. නමුත් කවුරු හරි මේ දෙක එක සමසමව අරගෙන හොඳට කලවම් කරොත් අපිට දැන් මේකට කහ කුඩු කියන්න බෑ හාල් කුඩු කියන්න බෑ. කලවම් වෙනවා. පිනිපිනි කෙරුවොත් නම් අදහන් ඉඳ තිනවා මේ තමයි දෙකේ එකතුවක් කියලා. නොපෙනී පෙනලා දුන්නොත් කාටවත් හිතා ගන්න බෑ. නැත්තම් රතු වල ටිකක් මුට්ටියකට දාලා වතුර ටිකක් දාලා ඕන කරන පොට්ටේ කුටුවක් කියකි ඔය තියෙන්නේ වතුර මේ තියෙන්නේ හාල් කිය. නමුත් උන්ට පැහැල කැඳ වුණාට පස්සේ ඒක මේ වතුරේ මේ හාල් කියලා පෙන්වන්න බෑ. කැඳ වෙනවා. හැඳි ගෑවෙනවායි කියලා කියනවා. හැඳි ගෑවුණාට පස්සේ අර පෙන්නපු ද්‍රව්‍ය දෙකේ සංකලනයක් කියලා හිතා ගන්න අමාරු. ඒ වගේ තමයි ආස්වාද ප්‍රසවාස දෙක හොඳට මුළුමැඳක බලාන යනකොට ඔයවා එකිනෙක එකිනෙක ඔක්කොම කලවම් වෙන්න පටන් අරගත්තට පස්සේ හිත මේ දෙක අතර වෙනස නැති වෙච්චාම හිත කියන්නේ අසපසස නැති උනායි කියලා. අර කම්මැලිය පේන කියන කතාව තමයි තියෙන්නේ. නමුත් නැති වුණා නෙවෙයි හැංගුණයි කියලා බැලුවොත් ආයමත් වෙලා ආය නැති වෙනවා ආයමත් වෙනවා නැති වෙනවා වෙන්න 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 ඒක පිළිබඳව ආස්වාද ප්‍රසවාසයේ පිළිබඳව දුරස්ත වීමක් තමයි වෙන්නේ. දුරස්ත වෙන කියන්නේ ඔබනොදකින් කියලා පැත්තකට වෙන්නේ ඒක නෙවෙයි. ඒක පිළිබඳ තියෙන මේ ආලේ ප්‍රේමේ ඒකේ තියෙන රසාස්වාදේ අඩු වෙන්න පටන් ගන්නවා. මේ අඩු වීම දන්නේ නැති වුණොත් මම අර කලින් කිව්වා වගේ නීරස ගති, කම්මැලි ගති, ඒකාකාරී ගති පත වෙලා යෝගාවචරය රෑ හඳ පානේ යන්නේ භාවනා මධ්‍යස්ථාන. කියලාවත් නෙවෙයි. පැදුරටත් නොකිය යන වෙලාවලුත් තියෙනවා. ඊට අමතරව තවත් වංචනික ස්වරූපයක් තියෙනවා. මේ මේ එපා වහයට හොදිපෙදන්නා වගේ ආනාපාන කරනකොට පිටින් එන සද්ද හරීම නීරසයි. සද්ද රුසන්න තු වෙනවා. පුංචි හිතවිල්ලක් ආවත් ඒ හිතවිල්ලට හිත දුවන ගතිය වැඩි වෙනවා. පුංචි වේදනාවක් ආවත් ඒකේ තියෙන රුප්පණ ගතිය වැඩි වෙනවා. කුප්පණ ගතිය වැඩි වෙනවා. ඉතින් යෝගාවචර කරන භාවනා කරගෙන කරන යනකොට නැති වේදනා දැනෙන්න පටන් ගන්නවා. නැති සද්ද දැනෙන්න පටන් ගන්නවා. නැති හිතවිලි එන්න පටන් ගන්නවායි කියන්නේ. ඇත්තට වෙන්නේ මොකක්ද? අර මූල කර්මස්ථානේ එපා වෙනකොට අනික් දේවල් වල තියෙන විචිත්‍ර භාවය වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙකම දැක ගන්න පුළුවන්. ඉතින් ඒතර විශේෂ මෙහෙවලද සුවිශේෂී අප්‍රමාදයක් එතන අවශ්‍ය වෙනවා. අරමුණ නීරස වෙන්න වෙන්න අනිත්‍ය වගේ තියෙන නීරස ගතිය නෙමෙයි කුප්පණ ගතිය වැඩි වෙනවා. ඒක නිසා මේක දැනගෙන යෑම නිබ්බිදාන පසනාවක්. නිබ්බිදාව අනුව බලන කෙනෙකුට නම් ආ මෙතෙන්ට යනකොට වෙනද නැති බාධා එන්න පුළුවන්. බාධා කියන එකෙන් අදහස් කරන්නේ අර ප්‍රධාන මූල කර්මස්ථානය පිළිබඳව එපා වීම. මේක හුදුවට නැත්නම් පරියන්ඛි ගැන කතා කරන ආනපානට වැඩිය හොඳට අත්දකින්න පුළුවන් සක්මනේ යනකොට මැද හරිය සක්මන් කරනකොට අපිට මේ දකුණේ මේ වමය මේ දකුණේ මේ වමය කියලා දැක් ගන්න පුළුවන්. ඔකේ කාකාරිව ගිහිල්ලා හැරෙන තැනේදී අපි දන්න හුඟාවක් වෙලාට හිත කැමති රූප බලන්න. ශබ්ද දිගේ හිත විසිර යනවා වැඩි. හුලං වදිනවා ඒ වෙන විකාර වෙනවා වැඩි. මොකද හේතුව ඒ වෙනකොට වම දකුණේ ඒකාකාර වෙලා. නීරස වෙලා. ඉතින් නීරස වුණාට පස්සේ ඊගාට තියෙන දේ දුර. ඉතින් ඒකට පේන තියෙන්නේ දිග සක්මනක් තියෙන ලෝකේ වටේම යන්න පුළුවන් එකක් අතර වෙන්නේ නැතුව. ෂෝක් එකකට භාවනා කරන්න පුළුවන් කියලා හිතනවා. ඒ මොකද අර හැරෙන තැනේදී කිනිච්ච සතියක් කරනවා සමාධියක් කරනවා. ඉතින් බුදුරජාන් වහන්සේ මේ උපක්‍රමයක් කරන්නේ සතිය ටිකක් වැඩෙන්න ඇරලා අරමුණේ නීරස වීමත් අහල පහල තියෙන දේවල් වල තියෙන විචිත්‍රභාවය වැඩි වීමත් මේ දෙක භාවනාවේ දියුණුවක් කියලා පෙන්නනවා. හින්දුරන්ගේ ප්‍රණීත භාවයක් කියලා පෙන්නනවා. මේකට ලෑස්ති වෙලා යනවයි කියන එක කරාට කියනවා ආර්ය ශ්‍රාවකෙක් නැත්නම් සුතව ආර්ය ශ්‍රාවකෝ කිය. මේක දන්නේ නැතුව ගියොත් භාවනාවේදී ධක්මණීදී එහෙම හරියට දොස් කියනවා මේ හැරෙනකොට හිත කැඩෙනවා. ඒ හිත කැඩෙන එකටත් අපි කවදාකවත් ඇතුළත හේතු දකින්නේ නැහැ. බුදුහාමුදුරු බලන්න හදන්නේ මේ ඇතුළත හේතුව පේනවා. අපි දකින්නේ ඒ වෙලාවේ කවුරු හරි සද්දයක් කරා. එහෙම නැත්නම් රූරු ලිප්පිය අඬුවා. එහෙම නැත්නම් මොකක් හරි වුණයි කියලා බාහිරේ හොයනවා. නමුත් මේ අභ්‍යන්තර රස වෙනසක් ඇති වෙන්නේ. අන්නේ රස වෙනස නිසා අරමුණු මානු කරමින් තමයි අපි මෙතෙක්කල් සංසාරේ ආවේ. ඒ නිසා සරුවචනංශය පෙන්නනවා මේ දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන්නේ නැත්තේ ඉරියව් මාරු කිරීම නිසායි කියලා. පුළුවන් නම් එකම ඉරියව්වේ හිටියොත් දේක විපරිණාමය නිසා වෙන දුක දැක ගන්න පුළුවන්. ඉතින් ඒකට සෑහෙන විශිමේ ශක්තියක්. සෑහෙන උපේක්ෂාවක් ඕනේ. මේක සිද්ධ වෙන තත්වෙට භාවනා ගෙනියලා ඒකට නිබ්බිදාන වසනාවෙන් බලන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මේක පේනවනේ භාවනා කරලා විතරක් හරියන්නේ නැහැ කිය. මේක අහලා තියෙන්න ඕනේ, සාකච්ඡා කරලා තියෙන්න ඕනේ, මේ බොරු වලේ වැටෙන්න ඕනේ දහස්වර වැටලා ඉවර වෙලා දැනගන්න ඕනේ මේක අරහා මේ විනිවිද දැකලා මේක ඇතුලේ තියෙන ධර්මෝජාව ලබා ගන්න හැටි. ඒක නිසා වෙනෙමෙම භාවනා ක්‍රමයක් තියෙනවා මේ නිබ්බිදානුපස්සනාව කියන. නිබ්බිදානුපස්සනාව කියලා කියන්නේ එකම අරමුණක් දිගේ බොහෝ වෙලා යනකොට ඒක නිර්වේදයකටපත් වෙනවා. හිරි වැටීමකටපත් වෙනවා, පාවියමකටපත් වෙනවා, නීරසකමටපත් වෙනවා. ඒක මගේ දෝෂයක්වත් කවුරුත් කරන බාධාවක්වත් සතිය කැඩීමක්වත් සමාධිය කැඩීමක්වත් නෙවෙයි. හරියට දන්න යෝගාවචරයට නම් භාවනාවේ දියුණුවක ලක්ෂණය. අන්න ඒ වෙලාවේදී මේක මේ බුදුහාමුදුරෝ සල්සුම් කරපු පරිේශණේ කොටසක් මේක. ඒක නිසා ඒ වෙලාවේදී කලබල වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැහැ කියලා කියන විනිශ්චයකටපත් වෙන්නේ නැතුව. මේක නැවත නැවතත් වෙන තරමට ඉවසිල්ලේ උපේක්ෂාවේ දිගට කරගෙන කරගෙන යන ගමන් කරන්න මූල කර්මස්ථානයේ සැඟවි ගන්න බවත් විවිධ අරමුණු වල තියෙන විචිත්‍රත්වය වැඩි වෙන බවත් මේක දැනගෙන ගියොත් හිතේ තියෙන ඇස්බැඳු මායාව පේනවා. ඔය ගැසර් මැජික් පෙන්වන මිනිස්සු ඇස්බැඳුම් කරන්නේ ස්ටේජ් එක මැජික් පෙන්වන මිනිස්සු වගේ නෙවෙයි. ස්ටේජ් එකේ මනුස්සයර පිටිපස්සෙන් බලන කවුරක්වත් නැහැ. ගායයට පෙන්වන එකනට හතර වටින්ම බලනවා. තීමංචය කරන්නේ රතේ බෙරයක් තියාගෙන ඉන්නවා. හයියෙන් කරකවන තාමත් විචිත්‍ර කරන මිනිස්සු ඒ පැත්ත බලනකොට මේ අතින් ඇස්බැඳුම කරනවා. ඒ නිසා අරමුණ නීරස වෙනකොටම දැනගන්න ඕනේ මැජික් කාර්යය දැන් බෙරේ හොල්ලන්න පටන් ගන්න තියෙන්නේ. දැන් මොකක් හරි මායාවක් වෙනවා මෙතන. ලිකෝ අරමුණ නොදිනි යනවා. එහෙම නැත්නම් සද්දයක් වේදනාවක් කිචිලා ප්‍රකට වෙලා එනවා. මේ වෙලාවේ හිත කලකොල කරගන්න නැතුව ඉඳනං සැකනෝපදව ඉඳනං නින්දරනවට ඉඳනං කවදාක පළවෙනි අවස්ථාවේ නම් ගොඩ එන්න බෑ. දහස්වර කාලා දහස්වර වරද්දාගෙන මෙතන තමයි මේ අස්බැඳුම සිද්ධ වෙන්නේ. මම මෙතනදී පරණ සතියෙමදි දෙගුණයක් සතිය අවශ්‍යයි. එහෙම නැත්නම් සතිය සුපතිච්ඡිත වෙන්න ඕනේ මෙතන. මනා එළඹ සිටි සියයක් තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව මේ සමාධියමුත් පසු මේ තල්ලුව ලැබෙන්න ඕනේ. ඒ වගේම නිබ්බිදානුපස්සනාව කියන එක මේ වෙන මායාව මගෙත් නෙවෙයි, මමත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි. මේකෙන් තමයි අපි භව නීත්‍ය පවත්තන්නේ. මේ චිත්තක්ෂණේ ඊගාව චිත්තක්ෂණයට ගැටේ වටින්නේ මෙතන තමයි. තමන් කැමති උනත් වෙනව නැති උනත් වෙනව. ඒ නිසා මේ தත්ත්වයේ තමන් 16ක් මිස මේ தත්ත්වයේ තමන්ට පාලනය කළ හැක්කක් නැහැ. නමුත් 16 භාවයේ හරි කමන තමන් ඉන්නේ හිරගේ ප්‍රමාණය දන්නවනම් හිරගෙන යන ආඩම්බර වෙනවා වෙනකොට පැනලා යන plan එකක් ගන්න පුළුවන්. බින්ගයක් හරි ආරම්භ පැනලා. දැන් අපි කරන්නේ මොකද්ද මේ හිරගේ ප්‍රායංගක අපි ඉන්නේ ලොකු උළුගේක කියලා සතුට වෙන්නේ ගත කරමු. අපි දන්නේ සරණාගතයෝ කියලා. අපි ඉන්නේ මේ හිරගේ ඇතුලේ ඉන්නේ කියන එක දන්නේ අපි මේ හිරගේ ආඩම්බර කරගෙන ජීවත් වීමක් තමයි කරන්නේ. ඉතින් ඒක නිසා නිබ්බිදානුපස්සනාවේදී ධම්මට්ටිති ඥානේ තල්ලු කරනවා ඉස්සරහට. එහෙම නැත්නම් ඒකට සූදානම් වෙලා යනවා. ඒ සූදානම් වීම සඳහා මේ අප්‍රමාදේ කියන වචනේ සත්‍යයේ තියෙන අර්ථකථනිකුත් තියෙනවා. සිද්ධිය වෙනකොට පමා වෙන්න එපා. සිද්ධිය වෙනකොටම එළඹ සිටීමෙන් බලන්න දෙක මේ දේ දකින්න බැරි වෙන්න ගොඩාක් දේවල් මායя අටවනවා. නින්දට වට්ටනවා, සැක උපදවනවා, හයියෙන් හුස්ම ගන්න හිතෙනවා, නැගිට යන්න හිතෙනවා, නැවත නැවත කරන්න ඉඩ දෙන්නේ නැහැ, හිත නීරස කරනවා. මේ ඔක්කොම මායяගේ තියෙන විවිධාකාර බලමුළු. බුදුරජාණන් වහන්සේ මීට පිටිපස්සේ ඉඳලා ටිප් එක දීලා පැත්තකට බලائیں۔ උන්වහන්සේ දැක්ක මේ සිද්ධිය Taman තුලින් දැකලා භාවනා කරන කෙනාට කියනවා මෙතෙන්දී ඒ නිබ්බිදානු පස්සනාවෙන් නැවත නැවත මේ මතුවෙන මොන මායාවක් වේවා අතීතාකාරේ වර්තමානාකාරේ අනාගතාකාරේ වේවා එහෙම නැත්නම් මේ වෙලාවේදී ආස්වාස් ප්‍රසවාස වෙනකොට මුළු කය පුරාම විවිධ sannivedanayen පටන් ගන්නවා නලියනවා කහනවා සත්තු දුවනවා වතුර වැක්කෙරනවා පැද්දෙනවා නැලවෙනවා ඔක්කොම ඒක ආධ්‍යාත්මික වේවා ආධ්‍යාත්මික කියලා කියන්නේ මෙතෙන්දී ඒකටත් අර්ථකථනයක් දෙන සමාලලාට සාමාන්‍ය අපි හුස්ම නාසයට කොටු කරගත්තයි කියලා හිතමු ආස්වාද ප්‍රස්වාසයේ නාසයට කරගත්ත අපි එතන විතරයි ආධ්‍යාත්මයේ විදිහට කරකන්නේ ඊතුරු ශරීරයත් ඒ වෙලාවට බාහිර කරගෙනයි අපි අරක මූල කර්මත්තන්නේ කරන්නේ ආන්නේ වෙලාවේ හුස්ම ආනපානේ නාසිකාග්‍රේ පමනක් පවත්වන්න බැරි වෙන අනිවාර්යම ශරීරේ පුරා එන වේදනා ගොජ දාන්න පටන් ගන්නවා එතකොට ශරීරයේ පිට තියෙන දේවල් පව අපි දකින්නේ බාහිර දේවල් විදිහට. ඒකත් අරමුණ ඇතුළෙම නෙවෙයි. ඒ දෙකින් එකටවත් මම කියා ගන්න යන්නත් එපා, මගේ කියා ගන්න යන්නත් එපා, මගේ ආත්මය කියා ගන්නත් එපා. ඒ වෙලාවේ දන්නවා මේ වෙලාවේ මම හිත පැවැත්widetilde නාසිකාග්‍රේත නැති බව දන්නවා. ඒ වෙනුවට දැන් දකුණු පායේ ඔන්න එක පැත්තක තඩිසි වෙලා, එක පැත්තක රත් වෙලා, එක පැත්තක කූඹි දුවනවා, নানা ආකාර දේවල් තියෙනවා. ඒක මම කියා ගන්නත් එපා, මගේ කියා ගන්නත් එපා, මගේ ආත්මය කියන්නත් එපා. පුළුවන් නම් ආයතන බණ්ඩ යන්න ඒක මම කියන්නත් එපා මගේ කිය ගන්නත් එපා මගේ ආත්මය කිය ගන්නත් එපා අධ්‍යාත්මික වේවා බාහිර වේවා සමහර වෙලාවට හුස්ම හොඳට වැටෙනවා බඹයක් විතර ඉස්සරහින් සිද්ධ වෙනවා වගේ ඉතින් එතකොට යෝගාචරයද ඇස් දෙක ඇරලා බලන් හිතනවා මේක මේ මායාවක්ද පිස්සු වැදීගෙන එනවාද මොකද වෙන්නේ කිය ඒකවත් අභියෝග කරන්නත් එපයි කියන මේ සංඥාවල් අතර පටලවිල්ලක් දිග ඇරෙන වෙලාව ඒ වගේම සමානට ගන්න ආස්වාසේ ආස්වාදයක් තරමටම ප්‍රිය වෙනවා. හුස්ම ඇතුලේ සියලු ශක්තියන් තියෙන සියලු සන්තුප්ති ගති සියලු සම්පත්තිකර ගති තියෙනවා. ඉතින් ඒකට හුස්මක් පහස ගන්නකොට මල් මාලයකට මල් ලැබුණා වගේ හොඳට තේන හරීම ප්‍රණීතයි. ඒක නිසා සරුවත්යන් සඳහන් කරලා තියෙනවා ආනාපාන සති සමාධි භික්කවේ සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච අසේචනකෝච සුකෝච විහාරෝච හරියට කීකරු කරගත්තේ ආනාපාන සති සමාධිය සාන්තයි ප්‍රණීතයි. අසේචන කෝච පිටි මොනක්වත් ගන්න දෙයක් නැහැ. උප්පත්තියම ලැබිච්චදී අපි මේක බැලුවේ නැහැ. දැන් බැලුවා. දැන් ඒකේ හිත පිහිටියා. ඒ තුල මුලැමැදාක දැක්කන සාන්තයි ප්‍රණීතයි. සන්තයි ප්‍රණීතයි අසේචන කෝච සුකෝච විහාසුක විහරණයක් දෙනවා. සමාහලට ආනාපාන බේනවා. ඒක නිකන් ඇඟ පුරා කඩි දුවනවා වගේ. පෙනුනට කිසිම ප්‍රියක්, කිසිම මනාපයක්, කිසිම හොඳක් නැහැ. කල්පනා වෙනවා අපි මේ භාවනා ශාලාවට ඇවිල්ලා හුස්ම දිහා බලලා ඉන්නවා අපේ යාළුවෝ කීයක් හරි ඕව ටයිම් කරලා හම්බ කර ගන්නවා අන්තිමට ගෙදර යනකොට දිනුන තුට්ටු දෙකක් ඉවරයි පේනවා තමයි මොන මගුලටද මේක කියලා හුස්ම ගැනත් හිතන වෙලාවක් එනවා එතකොට ආනාපානයි තමයි හැබැයි කිසිම ප්‍රියමනාපකතියක් නැහැ දකින්නේ නොදකින් කියලා තමයි එහෙමත් එකක් තියෙනවා හරි දත් කියපු විදිහට මම අර විශ්වවිද්‍යාල ඉස්කෝලේ ඉන්න කාලේ ආම්බෙන් වගේ පොට්ටෙට වගේ ඉස්කෝලේ තියාගත්ත පළවෙනි ඇඩ්වාන්ස්ඩ් කරාට පස්සේ අපි පන්ති අනිකටේට යන්නේ කිව්වා. ඒ කියන්නේ ඊගාසරේ පාස් වෙයි කියන සැකේට මාව නතර කරගත්තා. ඉතින් මගේ යාළුවෝ ටික ඔක්කොම ගැටමේ පන්සලට එනවා. අපි පන්සල් යන්නේ පින් කරන්න නෙවෙයි වෙන වෙන අවශ්‍යතාවල ඉස්ස කරගන්න පොයේ දවසේ අනිවාර්යයෙන්ම යනවා. ඉතින් ගියාම එදාට අර ස්කෝලෙන් අස්විචි ලාලුව හම්බෙද්දී මගේ අර හොඳ කීකරු මල්ලි කෙනෙක් වගේ යාළුවෙක් හිටියා. එදා හම්බෙච්චාම මම ඒව මොකද කරන්න කියලා මේ දවස්වල මම ආස්වාද ප්‍රසවාස කරනවා කියුවා. මුන්නවක්වත් කරන්නේ නැහැ කියන්නේ නැතුව ජොබ් එකකුත් නැහැ, ගෙදර ඉඳ කරන්නේ කුත් නැහැ. මචං මම මේ දවස්වල ආස්වාද ප්‍රසවාස කරනවා කියුවා. ඒ කියන්නේ බංකොලොත්. බින්දුවටම බහැලා. අන්න මේ වගේ භාවනා විශ්චිනවා ආස්වාද ප්‍රසවාසයේ පේනවා. ගණ්ඩ සබටිනාගමක් ඉන්නේ නැති වෙලාව. සමහර වෙලාවට ගොරෝසුවට පේන සමාට සියුම පේන. සමාට සමීප වෙන සමාට ඇත. ඉතින් හැම තැනකදීම මේ වෙස්මාරු කරනකොට විපරිණාමයට යනකොට රූපාන්තරණය යනකොට යෝගාවචරය හරීම සැලකිලිමත් කෝකද භාවනා විද්‍යුනුව කෝකද භාවනායේ පසුබෑම කියලා. සර්වඥයන් කියනම සේරම සමතත්වයෙන් බලන්නේ. මේ එකක්වත් මම කියන්න එපා, මේකක්වත් මගේ කියා ගන්නත් එපා, එකක්වත් මගේ ආත්මය කියන්නත් එපා. බෑ එකක් තියෙනවා. මේකේ හිතවිල්ලක් වෙන්න දෙන්න එපා, ප්‍රත්‍යක්ෂයක් වෙන්න ඕන. අත් දකින්න දෙයක් නම් හුස්මේ නම් හැම දෙයකටම සමාන වටිනාකමක් තියෙනවා. අනේ එදාට තමයි මේ යෝගාවචරයට මේ ධම්ම ටීචි හොඳට ප්‍රත්‍යක්ෂයිතව ආස්වාද ප්‍රසවාසය දැක ගන්න පුළුවන්. ඒ එකක් ආස්වාද ප්‍රසවාස කියන එක අරමුණක් අන්නේ විදිහට දකින්න පුළුවන් නම් ඒක අනිකුත් අරමුණු વિશે අතීත අනාගත වශයෙන් අනිකුත් රූප නාම වශයෙන් තමන් පිට වශයෙන් බෙදා හදා බැලීම තමයි සම්මස්න ඥානදි වෙන්නේ. පච්චේ පරිග්‍රහ ඥාණයෙන් පස්සේ සම්මර්ෂණය කරනවා කියලා කියන්නේ මම මේ හොඳට බලාගෙනකොට ආනාපානෙ මෙහෙමනම් මම වෙන වැඩක් කරනකොට ආනාපානෙ මේ ආකාරය තියෙනවද නැද්ද? එහෙම නැත්නම් මට ඊයේත් මෙහෙමද හෙටත් මෙහෙම වෙයිද? මං ඉස්සරහා භාවනා කරන එක නගෙත් එහෙමද? ආස්වාස්වාසයෙන් පිම්බීම හැකිලිමත් මෙහෙමද කියලා ඔය ඒ සම්මසන ඥානනේ යනකන් තමයි කමටහන වැදගත් වෙන්නේ. පිම්බීමෙන් හැකිලිමෙන් ගියත් ආනාපානෙන් ගියත් සක්මණෙන් ගියත් එදිනෙදා වැඩවලින් ගියත් සම්මසන ඥානවලට ගියාට පස්සේ සියල්ලම හුදු ධාතු පමණයි. එතකන් තමයි මේ ආනාපාන සති භාවනාව, මේක පිම්බීම හැකිලිම භාවනාව, මේක අරමුණු වල වෙනස්කම් තියෙන, ගුරුකුල වල වෙනස්කම් තියෙන, භාවනා ක්‍රම වල වෙනස්කම් තියෙන සියල්ලම ඔය සම්මසන ඥාන දක්වා පමණයි. සම්මසන ඥාණයෙන් එහාට ඒව අතර කිසි වෙනසක් නැහැ. ඇතුළත වේවා පිටත වේවා, ප්‍රිය වේවා අප්‍රිය වේවා සියල්ල දිහා හොඳට බලනවා නම් අපි අපේ භාව ඉක්මවන. අර මුල් කාලේදී අර මතක් කරා වගේ ඒ සරුවචනාංශේ සඳහන් කළා තියෙනවා ස්ත්‍රියාවක් ඇතුළෙන් ඉති නිමිත්තං ඉති ලක්කණං ඉති කුත්තං ඉති කප්පං ඉති අලංකාරං ඉති ස්තරං කියලා ඇතුළතින් ස්ත්‍රී ලක්ෂණ පෙන්වන. ඒකට ප්‍රිය කරන මනාප කරන අනේ මයි ළඟ තියෙන මේ ස්ත්‍රී ගති කියලා. බාහිරින් පුරුෂයෙක් අපේක්ෂා කරනවා පුරුෂ ලක්කණං පුරුෂ කුත්තං පුරුෂ කප්පං පුරුෂ ඉස්තරං පුරුෂ අලංකාරං බලාපොරොත්තු වෙනදි මේ දෙක තියෙන තාක්කල් සරුවත්තරන්සේ කියනවා සංයෝගය වළක්වන්න බෑ කියලා. මේකට කියන්නේ සංයෝග විසංයෝග පරියාය ධම් සූත්‍රය කියලා. ඒ වගේම යම් තැනකදී ස්ත්‍රී පුරුෂයෙක් වෙනවා නම් ඒ පුරුෂයා ඇතුළතින් ඒ පුරුෂ ලක්ෂණයට පුරුෂ අලංකාරයට පුරුෂ ඉස්සරියට පුරුෂ කප්පයට කරන වැඩවලට පුරුෂ ආකල්පවලට පුදුමාකාර ප්‍රියක් කරන හැබැයි බාහිරින් ස්ත්‍රීන්ගේ ලක්ෂණ බලාපොරොත්තු. එයාගෙමුත් බේරුමක් නැහැ කියලා. නමුත් යම් දවසක දැනගත්තොත් මේ පුරුෂයයි කියන සතා ඇතුළෙන් පුරුෂ ලක්ෂණ මනාප වෙනවා, බාහිරයට ස්ත්‍රී ලක්ෂණ බලාපොරොත්තු. ස්ත්‍රියාව කියන සතා ඇතුළෙන් ස්ත්‍රී ලක්ෂණ බලාපොරොත්තු වෙනවා, පිටින් බලාපොරොත්තු වෙනවා. ඉදිරියට ගැලවුමක් නැහැ. මේක අවබෝධ කරපු දවසේ ස්ත්‍රියාව ස්ත්‍රී ලක්ෂණ ඉක්මවනවායි කියනවා, පුරුෂයා පුරුෂ ලක්ෂණ ඉක්මවනවායි කියනවා. ඔය ඔක්කොම තියෙන භාවනාවේදී ස්ත්‍රී පුරුෂ ගති, පැවිදි උපවිදි ගති, බෞද්ධ අබෞද්ධ ගති, හරි නරක ගති, ඇතුළ පිටත ගති, ප්‍රිය අප්‍රිය සේරම එන්නේ සම්මසන ඥානෙ දක්වා පමණයි. සම්මසන ඥාණයෙන් යහට හැඳි ගෑවිලා යනවා තේරෙම. කහකුළුයි මේ සුදු ආල්කොඩි කලවම් වෙලා යනවා. එතකොට ඔක්කොම එක කලවමට සලාඩ් එකට එනකොට තමයි ඔය පාවීමේ. ඒ කියේකට මම දෙන්නේ දර්ශනය තමයි අකමැති වුණාට හොඳ වටින කෑම මේසෙදි කියලා හොඳ જાති. සුවඳවත්, වර්ණවත්, රසවත්, ඕජාව සහිත බීම කෑම සියල්ලම සහිත කාලව කනකම් හොඳයි. වමනේ කරාට පස්සේ වමනේ ගොඩේ අර තේරම තියෙනවා. ඒකේ පාරෙම ඇතුළට දාගන්න ගන්නම් රාජභෝජනයක් ඕන කෙනෙකුට කාපං කීතයි. ඒකම යම් හේතුවක් නිසා වමනේ කරුවට පස්සේ අර සියල්ලම තියෙනවා එපා වෙන්නේ. අන්නේ ඔය තමයි සියල්ලම එකට වෙලා ඒ වගේ කලාප සම්මන්ත්‍රණයට යනකොට පොද්දුවේ සිටුවෙන්නේ නිබ්බින්දං නිබ්බින්දති විරජ්ජති විරජ්ජං විමුක්තති විමුක්තං විමුක්තමිති ඥානං කියලා ඒක ඒකත් එක තියෙන ප්‍රේමේ නැති වෙන එක නමුත් අපිට පේන්නේ අප්‍රියවීමක් කියලා. ඒකයි අපිට උගන්ලා දෙන පොත. ඉතින් අපි කරන්නේ නොවිය යුත්තක් ඒක අසුබ දෙයක්. ඇයි මොකටද වමනේ බැලුවම කැමේසෙ විතරක් බැලුවනම් ඇති කියලා. මීට පස්සේ වමනේ අයින් කරන්නයි කැමේසෙ විතරයි බලන්නයි හදන. සර්වත්‍යංශයේ මේකදී එමීට අඳගාන කියලා කාර වමනේ කොට පෙන්වනවා. ඕක තමයි ඕක කොච්චර සිල්ලම් කරුවත් ඕකේ තමයි තියෙන්නේ. ඔකොතනින් ගියා හරි ඕක දිරවලා පස්සෙන් එහෙම ගියා නම් හරිම අමාරුවකටපත් වෙනවා. ඒත් අරකම තමයි. මේ පරිණාමය වුණාට පස්සේ ඒ ස්වરૂපය පොඩ්ඩක් මේකේ තියෙන එකලස ගොනුව පොඩ්ඩක් කලවම් වෙච්ච ගමන් හරියට හොඳ ලස්සනට ඇඳපු දියසාරං චිත්‍රයකට ස්ප්‍රේ එකක් කරන් වතුර ටිකක් විද්දාට පස්සේ ඔක්කොම බොඳ වෙලා යනවා. එන්නේ මේකට තමයි විරංජනය වෙනවා කියන්නේ. ඉතින් අපි කැමැතිනේ අපි ප්‍රිය කරන දේ අන්නේ විදිහට ඇදක පළු දෙලා යනවා දකින්න. ඉතින් ඒ නිසා භාවනාදී අනිවාර්යෙන් මේක පෙන්නනවා. ඒකට නිබ්බිදාන බසනාම් බැලුවේ නැත්නම් අපිට පේන්නේ භාවනාදී එපාකම පහල වුණා, කම්මැලිකම පහල වුණා, නීරසකම පහල වුණායි කියලා. එකයි කරන්න තියෙන්නේ භාවනා කරනකොට ඔය මූලික ධම්මට්ටි ඥාණයට ගියාට පස්සේ එහෙම දෙයක් අපේක්ෂාවෙන් එහෙම දෙයක් අනුව බලන අනුපස්සනාවට ගියොත් එතනින් තමයි අපි තල්ලුවක් දෙන්නේ ඒ ධම්මටිචි ඥානය බලවත් විපස්සනාවට දාගන්න ඊට පස්සේ පේන්නේ හොඳ නරක හරි වැරදි ඒ වර්ග ભેද තේරුම් බේරුම් නැති වෙනවා මෙව ශීඝ්‍ර චලනයකට ලක් වෙන්න පටන් ගන්නවා ශීඝ්‍ර කම්පන වේගවලට චලන වලට පත් වෙන්න පටන් අර ගන්නවා. ඒක කියන්නේ සාමාන්‍ය භාවනා පොතේ ඒ ධම්මටිචි ඥාන සම්මස්සන ඥාන ළඟට යනකම් එක එකක තියෙන පෞද්ගලික ලක්ෂණ, අච්ඡත්ත ලක්ෂණ, පච්ඡත්ත ලක්ෂණ, සලක්ෂණ දිහා හිත මෙහෙව්වට ඒක තැනකින් එහාට ගියාට පස්සේ ඔක්කොගම පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි අයිසෙක් නිව්ටන් කියදලා ඔය අයින්ස්ටයින් දක්වා ෆිසික්ස් වල උනේ. වයිසික් නිව්ටන් විද්‍යාව උගන්නන කාලේ ඔය හැම මූලද්‍රව්‍යයක්ම අර මේක හයිඩ්‍රජන් මේක හීලියම් මේක අනම්මනම් කියලා ආවර්තාවග්ගුවක් හදාගෙන කොටු කරලා කටපාඩම් කරන්න දෙනවා අපට. තාමත් මේ බොරුව උගන්නනවා හැබැයි ස්කෝලවල. නමුත් දැන් දන්නවා මේ හැම එකම ඊට කුඩා කොටස් වලට කැඩුවට පස්සේ ඒව අතර තියෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියන සිව්වගේ එව්වගේ නෑ ಜಾති ભેදයක්. ඒ ප්‍රෝටෝනයක ඒ ඉලෙක්ට්‍රෝනයක් දන්නේ නැහැ මම ඉන්නේ හයිඩ්‍රජන් වලද මම වලද හීලියම් වලද කියලා එයා දන්නේ නැහැ. ඒ වගේ තියෙන සමානකම. ඒක නිසා මේ අණු පරමාණු වශයෙන් බලනකොට අපිට වර්ග කරන්න පුළුවන්. මේක මෙහෙමයි මේ ඒක කැඩුවට පස්සේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වල එහෙම වර්ග ભેදයක් කරන්න බෑ. ඊට පස්සේ ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කඩන ගියාට පස්සේ ඒක හුදු වේග ශක්ති බවට පත් වෙනවා. ශක්තිය අඩු ගානේ ආකාරයක්වත් නැහැ. සටහනක්වත් නැහැ. ගුරුත්වයට අහු වෙන්නෙත් නැහැ. ඒක වැඩ කරන්නේ අර අණු පරමාණු වගේ අපි කියන මේ සර්වඥාස්කේක පාවිච්චි කරනට කියලා කියන්නේ නිබ්බන රූපකය. නිබ්බන රූපණේක අනිබ්බන රූප බවට පත් වෙනවා. අනිබ්බන රූපය කියලා කියන්නේ නිබ්බන රූපේ හේවණල්ලක් වගේ ඒක කුටු කරන්න බෑ. ජාතියකට කොටු කරන්න බෑ. ඒක ද්‍රවයකද පවතින්නේ, ඝණයකද පවතින්නේ, වායුවකද පවතින්නේ නෑ. ඉතාලම කුඩා කොටස් වලට බලනකොට ওই ගුරුත්වාකර්ෂණ නීමේ අල්ලන්න බෑ. ඊට වැඩි ඉංගාම සියුම් දේවල් වලට යන. ඒ කියන විද්‍යාවේ ජීවුණුවත් එක්කම උනේ අයිසෙක් නිව්ටන් කියනකොට අපි දැනගත්තේ අන්තිමේක අණුව පරමාණු විතරයි. ඊට පස්සේ ඒක ඇතුළෙත් තව දෙල්ලම් කැල් ටිකක් තියෙන බව දැනගත්තට පස්සේ කඩා ගන්න බැරුව හිටියේ දැන් කඩාගෙන ගියාට පස්සේ පෙනුණා එතෙන්දි ගියාට පස්සේ පරණ භෞතික විද්‍යාව දැන් මේකට අල්ලන්නේ මේකට ඊට වැඩි තාම සියුම් කොටස් වලට ගියාම පුදුමාකාර වේගයකින් වැඩ කරනවා ඒ නිසා ක්වොන්ටම් ෆිසික්ස් වලට ගියාට පස්සේ ඕනම වස්තුවේ තියෙන ලක්ෂණ දෙකයි වේගය සහ ස්කන්ධය දෙක විතරයි මේ දෙක ගැන කතා කරනකොට ක්වොන්ටම් ෆිසික්ස් වල අනිවාර්යම ලක්ෂණ තියෙනවා වේගය බලන් ගිය මිනිහට කවදාකවත් ඒ වස්තුවේ ස්කන්ධය බර බලන්න බෑ බරට බලන මිනිහට කවදාකවත් වේගය බලන්න බෑ අපි හදාගත්තොත් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් එහෙම නැත්නම් ඒ සූක්ෂම යන්ත්‍රයක් ඒ අංශුවේ වේගය බලන්න යනවා නම් ඒ අංශුවේ බර බලා ගන්න කොහොමඩක්වත් බෑ. ඒ දෙකේ එකවර කරන්න බෑ. බර බලන්න යන මනසට වේගය බලන්න බෑ. ඒ තරම්ම වේගයෙන් මේක සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඒ වේගයක් අපි කියන ශක්තිය කියලා කියන්නේ. ඒ ශක්තියක් ද්‍රව්‍යයක් බවට පත් වෙන්න අත්‍යවශ්‍යම විඥානය අවශ්‍යයි කියලා දැන් දැකලා තියෙනවා. විඥානේ නැත්තම් ද්‍රව්‍යයක් ශක්තියක් බවට පත් මේ වස්තුවක් බවට පත් වෙන්නේ නැහැ. සර්වඥාන්සේ මේක කියන්නේ කොහොමද? මේ රූප ධර්ම ගැන කතා කරනකොට වෙලාවක් කියනවා මේ රූප ධර්ම මානි නිප්පන රූප පටවියාපෝ තේජෝ වායෝ වශයෙන් දක්වනවා. අනිප්පන කොටස් රාශියක් තියෙනවා ඊවට මේ රූප වලම heaven ali සමානට ඒක අවකාශ ධාතුවෙන් පෙන්නනවා. ඒක සම්පූර්ණ වෙන්න නම් පටවියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන ධාතුවක් කියලා එක්කෝ පෙන්නනවා. විඥාන කියන්නේ පැහැදිලිවම රූප කොටාසයක්. නමුත් ඒක ධාතුවක් වශයෙන් පෙනෙමුද මේ රූප කියන එක කවදාකවත් විඥාණයෙන් තොරව පවතින්න බෑ. අපිට හිතෙන්නේ අපි දැක්කත් නැතත් අපි සම්බන්ධ වුණා නැතත් රූප ලෝකයක් තියෙනවා කියන. නමුත් සර්වඥාචර්ය හොඳටම දැක්කා අපේ හිත නැත්තම් අපේ චේතනාවක් විඥානයක් විශේෂම විඥානයේ ගැටුමක් ඇති නොවුනොත් එimhe ලෝකේ කිසිම එimhe දේවල් තියෙනවද නැද්ද කියලා දැනගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. අර උදේ ප්‍රශ්නයක ඇහුවයි පොඩි දඩුවෙක්ගේ හිත ප්‍රබහසරද කියලා. ඉතින් පොඩි දඩුවෙන් තමයි අහන්න ඕන. අපිට බෑ ඒක අත්දකින්න. අත්දකින්න බැරි දේ ගැන අපිට ස්ථිර ප්‍රකාශයක් කරන්න බෑ. නමුත් මට පුදුම හිතුණා ඒ ක්වොන්ටම් ෆිසික් ගැන කතා කරනකොට ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කතා කරනකොට මේ වේග ඒ කිසිම කෙනෙකුට අයිති නෑ. ස්ත්‍රීට පුරුෂ වශයෙන් බැරි නෑ. ඒ වේගයක් ද්‍රව්‍යයක් බවට පත් වෙන රූපයක්, ගන්ධයක්, රසයක් බවට පත් වෙන විඥානය අත්‍යවශ්‍යයි. විඥානේ නැතුව වේගයක් පාඩපත්. එතකොට මේ නාම රූප දෙක එකට හිටින්න නැතුව කරන්න බෑ. ඉතින් උන් ඔය තැනට යනකොට නිරීක්ෂකයා සහ නිරීක්ෂණේ අතර බලන්නා සහ බලන දේ අතර පුදුමාකාර වැටකඩලු කඩලා යamak සිද්ධ වෙනවා. සීමා මායියාවල් බිඳී යamak සිද්ධ වෙනවා. ආස්වාසේදී ආ බලා හිටියා මේක මුළු කය පුරාම පැතිරෙන පටන් ගන්නවා. ඊට පස්සේ තමයි අත්දැක ගන්න පුළුවන් වෙනවා බාහිරේ පවතින වාතය මේ ඇතුළට ආවට පස්සේ නාසින් ඇතුළට ගියාම අජ්ජත්ත වෙනවා. පිට කරාට පස්සේ බහිද්දා වෙනවා. මේ විදිහට අපි අරගෙන ගන්න දේවල් අපි දාගන්න ලේබල් ටිකක් මිස ඇතුළටන වාතය දන්නේ මේ මගේ වහම් පුඩු වෙනද නාස් පුඩු වෙනද කිය දකුණු නාස් පුඩු වෙනද කිය මේක ප්‍රාණයක් සඳහාවද මේක ඔක්සිජන් ගෙනාවද ඒක ඒ වාතයට කිසිම හැඟීමක් නැහැ. පිට වුණාට පස්සේ ආදන්නෙත් නැහැ තුනට උණුසුම් වුණා කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණා කිය. ඔත් මේවට අපි ඒවට විඳීම් වගේක් දාගෙන සංඥා වගේක් දාගෙන අර රූපයාගේ විකාරේ ඇති ආකාරයෙන් නොදක්නා නිසා අපි ඒවා පිළිබඳ සප්‍රීතික තෘෂ්ණාවක් ඇති කරගන්නවා. නමුත් රූප පිළිබඳව වර්ග ભેදයකින් තොරව සියල්ල දකින්න ගියාට පස්සේ දකින්න බෑ කියලා සරුවත්තරන්සේ කියනවා නිබ්බිදානුපස්සනාවෙන් තොරව. ඇද්දල විසිකොල්ල දානවා කම්මැලි කරනවා එපා කරනවා. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රයසු තියෙන්න ඕනේ. පූර්ව ආදර්ශය තියෙන්න ඕනේ. ternary අධ්‍යසරයක් මේකේ පා වෙලා ලෑස්ති වෙලා මනසක යන්න ඕනේ. යම් ප්‍රමාණයක සුතමේ ඥානයක් අවශ්‍යයි. ඒ වගේ මේ වෙන දේ කවුරුත් එක්ක සාකච්ඡා කරලා Tamanට වැඩි භාවනා කරපු එක සාකච්ඡා කරලා අනිත් දවසට ඊට වැඩි සූදානමින් යන්න ඕනේ. යන්න ගියොත් අවුරුදු 2600 ඉති ඉස්ලා බුදුහාමුදුරුව අධදකපු හැටි දැන් මේ භාවනා මධ්‍යස්ථාන අධදකින හැටි අතර කිසිම වෙනසක් නැහැ. ඒක හදාගෙන ස්ත්‍රියවද්ද පුරුෂයෙක්ද පැවිදි වෙලාද නැද්ද මේ ඊයේ භාවනා කළා අදාත් දකින්නවද නැත්නම් ගිය කල්ප භාවනා කළා අදාත් දකින්නවද කියන එකේ අපි ඔය හිතන කාලයේ සහ දේශයේ පිළිබඳ සංඥාව මේකට කිසිසේත්ම බලපාන්නේ නැහැ. කොයි වෙලාවක හරි කර්මකාරණ එකලස් වුණා නම් හේතුඵල ධර්ම එකලස් වුණා නම් ඵල ධර්ම ලැබෙනවා. හේතු ධර්ම එකලස් වෙලා නැත්නම් අපි කොච්චර මහන්සිුණත් ඵල ධර්ම ලැබෙන්නේ නැහැ. නමුත් ඵල ධර්ම නොලැබෙන්න අභෞවිපත්තයටපත් වෙන්නේත් නැහැ. නිසා නැවත නැවතත් මේ නිබ්බිදාව පහළ වෙනකොට කරන්න නම් අර උදේ අර ධර්ම සාකච්ඡාවේ කතා කරා වගේ ගුරුවරයාගේ පැත්තට සෑහෙන වගකීමක් තියෙනවා. මොකද ඒ විදිහට යෝගාවචර අසරණ වෙලා ඉන්නේ. එපා වෙලා ඉන්නේ, නීරස වෙලා ඉන්නේ, කම්මැලි වෙලා ඉන්නේ භාවනා හරි. මන හරි ගියාට හිත නිතරම කියන්නේ සතිය නැති වෙලා සමාධිය නැති වෙලා එපා වෙලා පරියන්කේ ඉන්නත් බෑ නින්ද යන්නෙත් නෑ කැමැත් එපා වෙලා ඒ තත්ත්වයටපත් වෙනවා. ඒක හරියට අර කුලකාන්තාවක් ගැප් ගත්තාම දොළදුක කියලා එකක් එනවනේ. දොළදුක ආපම සාමාන්‍ය කෑම කන්න බෑ. එතකොට ඇඹුල් ටිකක් කන්න හිතෙනවා. එතකොට ඒක දන්නේ බබෙක් හම්බෙච්ච අම්ම කෙනෙක් තමයි. ඉතින් ඒගොල්ලෝ ඒකට සුදුසු දේවල් දීලා සකස් කරනවා. ඉතින් අර වෙන කෙනෙක්ගේ උසුලට විහිසුලට ලක් කරන්න ඉතින් සබාවනා ලෝකෙත් මේ නිබ්බිදා පහල කර ගැනීම යෝගාවචරයක වගකීම වුණාට ඒකට අවශ්‍ය කරන ඇඩුම කැඩුම ටික දැනුම සූදානම් කිරීම තියෙන කාලෙක තියෙන ලිඛිතව හෝ අධ්‍යක්ෂීමේ තියෙන කාලෙක අපිට ඉපදෙන්න හම්බුනායි කියලා කියන්නේ ඒක ඉතින් අර ක්ෂණ සම්පත්තියේ අතිරේක ලාභයක් කියලා කියන්නේ. ඉතින් මට ප්‍රකාශ කරන්න හිතනවා මේට අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා මේ දැනුම යට වෙලයි තිබෙන්නේ. මේ දැනුම පොතකවත් ධර්මදේශනාවකවත් කිසිම තැනක තිබුණේ නැහැ. අපි ඉපදිලා තියෙන්නේ හරිම සුවිශේෂී අවස්ථාවක. ඒ කියන්නේ අපට සිද්ධ වෙනවා මේවා අපි එන කාලේ වෙනකොට අපි භාවනා කරනකොට මේවා අපිට කනට ඇහෙන්න ලැබුණා. එහෙම නැත්නම් අපිට පොතකින් හරි කියව ගන්න ලැබුණා හත්තර සැරේ හරි වැරදිලා හරි කමන්නේ මූලිච්ච වෙන්න පුළුවන් වුණා කියලා කියන්නේ ඒක සම්පූර්ණ හේතුඵල ධර්මයක්. මේ ඇතිකල්ලි මේ වන්නේ කියන එක තමයි කියන්නේ. ඒක නිසා අප්‍රතිහතව එහෙම නැත්නම් වෙහෙස නොබල සූදානම් ශරීරයෙන් අප්‍රමාදීව මේක දිහා බලාන හිටියොත් ඉnde තමයි සමස්ත රූපෙම නැත්නම් රූපයේ පිරිච්ච ගතිය සම්පatti කර ගතිය දකින්න පුළුවන්. යම් කිසි කෙනෙක් අතරමඟදී කැඩුනොත් ඉතින් ඒ පුද්ගලයා කරන ප්‍රකාශන අර්ථකතන බොහෝ විට අංශභාගයි. ඉතින් ඒක නිසා නිබ්බිදා ඥානේ කියන බොහොම පුළුල් විපස්සනාවේ බරපතලම බලවත් විපස්සනාවේ බරපතල අවස්ථාවක් ඒක හරියට අර බඩදරු අම්මා වාගේ මුල් කාලේ වගේ එහෙම නැත්නම් දුහුරයක් අතරගත්ත කෙනෙක් වගේ යොසීමෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් අර මේ වගේ භාවනා වැඩමුළුවලදී මේක පහළ වුණොත් බේරෙන තැන ඊට වැඩි මොකද පරිසරයේ තියෙනවා. ඉන්නෙත් ඒ වගේ තැන්වල සාකච්ඡා කරන වෙලාවලුත් තියෙනවා. නමුත් අර තනියම භාවනා කරන වෙලාවක නැත්නම් ගුරුවරයෙක් නැතුව වගේ කරන්න ගියාම මේක ආවොත් සුතමේ ඥානෙ තියෙන කෙනා ගැලවෙනවා. ඒක නිසා පොත්පත් ලියනකොට ඒ භාවනාදී හම්බෙන මේ දුෂ්කරතා එහෙම නැත්නම් උපක්ලේශ පිළිබඳව හොඳ විස්තරයක් තියෙනවා නම් ඒක කියන්න බලයි භාවනා කරපු කෙනෙක් ලියපු පොතක් කියලා. එහෙමද මේ භාවනා කරමෝ දිබ්බ චක්ක පහළ වෙනවා පරිචිත්ති විඥාන ඥානෙ පහළ වෙනවා අනුන්ගේ හිත් දැක ගන්න පුළුවන් මේ নানা ප්‍රකාර හුරතල් කතාක යනවා නම් ඒ පැහැදිලිවම පෙන්වනවා නිකන් තනෙන් කිරි දෙනවා නෙවෙයි නිකන් රබර් සූප්පක් දීලා ෂේප් කරන්න හදනවායි කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟ එහෙ මොකක්වත් නැත්නම් උනාස්ගෙන මේකට යථාභූත ඥාන දර්ශනය කියලා ඇති හැටිය දැකීම ආලවට්ටමක් කරන්න දෙයක් නැහැ මෙතන පේන්න තියෙන්නේ අතිරේක මොකක්වත් නැහැ අනිත්‍යත්වයක් දුක්ඛත්වයක් අනාත්මයි එක වෙන පද දාලා විකුණන්න බෑ. කියන්න දෙන්නේ පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් කියන එක තමයි. ඉතින් ඒකට අවශ්‍ය ශක්තිය තමයි නැත්නම් ඒකට අවශ්‍ය පසුබිම තමයි අපි අර මුල් මුල් ඥාන හදා ගන්න වෙලාවේදී සීලයක් තියාගෙන සමාධියෙන් නීති වර්ණ ටික යටපත් කරගෙන මේකට ලැහැත් වෙනවා කියලා කියන්නේ ඒක ලොකු පළගස්මක් ලොකු හේතු සම්පාදනයක්. නමුත් ඒක සඳහා ඒ ධම්මටිච්ච ඥානය ලැබලා නිවන් ලැබනවා කියන වෙනමම වැඩක්. කලීතු රාජකාරී වගේක් තියෙනවා. ඒක හැබැයි අර දාඩිය දාගෙන දත්මිති කාගෙන කරනව නෙමෙයි ඥාන සම්ප්‍රයුක්ත වැඩපිළිවෙල. ඒ නිසා මෙතනින් හොඳ භවනාවේ පෙරලියක් මගේ වචනේ මම කියන්නේ කෙල්ල ලොකු වෙන වෙලාව. වැඩිවියපත් වෙන වෙලාව. මෙතෙක්කල් ඉතින් අර කුමර බඹතර රැක්කා කුමරි බඹතර කුමර කුමරි බඹතර දැන් මින් ඉස්සරහට බඹතර රැක්කොත් ඒකයි බඹතර කියන්නේ. මෙතෙක් වෙලා ඉතින් වෙන කරන්න දෙයක් නැහනේ. ලිංගික ශක්ති පහළ නැහෙනේ මින් ඉදිරියට පහළ වුණාට පස්සේ ත්‍රක්කට පස්සේ තමයි භ්‍රමචර්ය වෙන්නේ. ඒ නිසා යන්න ඕනේ නම් ඒ වැඩි විපත් වීමකට එහෙම නැත්නම් ධර්මීය ගැඹුරට එහෙම නැත්නම් විපස්සනාවට ඒ වගේ සෑහෙන අනතුරුදායක தත්ත්ව එහෙම නැත්නම් අනිශ්චිත தත්ත්ව එහෙම නැත්නම් උපක්ලේශ தත්ත්ව වංචනික ධර්ම ෂටගති මායාවී ගති පොදු මානව ධර්මයක් වශයෙන් දකින්න මිසක්ක තමන් වශයෙන් දකින්න නරකයි. අඩු ගාණ කියන්න පුළුවන් මේ රූපේ 11 ආකාරය දැක්කා වගේ තමන්ගේ හිතේ සටගති මායාවී ගති වංචනිකක් දැක්කත් එව්වා පවා නේතෝ මම නේතෝ හමස්මින් නමේසෝ වත්තාති කියලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා මේ කරාරිනවා කියන එක නෙවෙයි. දැක්කේ නැත්තම් කවදාකවත් අපිට පශ්චාත්තාපෙන් තොර වෙන්න වෙන්නේ. ඒ නිසා මේ නිබ්බිදා ඥාන හුදුට අස්පනා අපිට දැකගෙන හිටියොත් ඒ පුද්ගල පැහැදිලියම ලෙඩ වෙන වෙලාවකදී සුදුස්සෙක් වෙනවා. මරණාසන්න වෙලා වෙනකොට සුදුස්සෙක් වෙනවා. වයසට යනකොට සුදුස්සෙක් වෙනවා. එහෙම නැතුව මේ ටික අවබෝධ කරගන්න නැතුව ලෙඩ වුණා වයසට ගියා මරණාසන්න වුණයි කියලා කියන්නේ අනික් සියලු දෙනාටමත් හරි වෙහෙසක්. ඒ නිසා බුද්ධජනන්සි කියනවා භද්‍ර යවුණ වයසේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටියේදී මේ දේ සාක්ෂාත් කරගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට විශාල ලාභයක් තියෙනවා. නමුත් හරි අමාරුයි මොකද ඒ කාලේ කාමච්ඡන්දේ වැඩිකම නිසා. විවිධ අරමුණු දිගේ දුවන ගතිය වැඩි. ඒක අනුව තියන බෑ. මධ්‍යම යුගයේ කරගත්තොත් ඊට වැඩිය හොඳයි. නමුත් දරුවන්ගේ වැඩ. විවාහ ජීවිත. එහෙම නැත්නම් අපි හම්බ කරන යුගයට පස් වෙනවා. වයසට ගියාට පස්සේ මේ භාවනා ශාලාව වගේ ඉතින් තෑයන පිරිසක් ඉඳි. හිටියට මොකද ඉතින් වම තියන්න කියනකොට දකුණු කකුල යන්නේ. උතුර බලනකොට දකුණ පේන්නේ. ඒ වෙලාව වෙනකොට අර ඉඳුරංගේ තියෙන ඒ ඔදේ නැහැ. ඒක නිසා අහක දාන්න වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඥානෙ තියෙන ඕනකම තියෙන. ඕනකම තිබුණට ඒ ඉඳුරංගේ එකලසකම නැහැ. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න ඕනේ මට මේ වෙලාවට හම්බු වෙච්ච එකේ අඩුගාන මේ ධම්මට්ඨඥානෙ සාතික කරගෙන ඊට පස්සේ කරන්න තියෙන වැඩවලට අපි සුදුසුකම් ලබනවා කියන හැකියාව ඇති කරගන්න. මේ සර්වච්ච දේශනා විදිහ එකක් මම මේ කතා කරන්නේ උනන් සඳහන් කරනවා පුළුවන් තරම් කලින් මේකයි දැනගෙන මේ නිබ්බිදා පහල කරගත්තොත් මුළු ජීවිතේ පුරාම ලොකු ඒ පුද්ගලයා ඉන්න තැන සමාජයට පවා හොඳ ලස්සන කම්පන වේගයක් පිට වෙනවා. ජීවිතයට පවා යාගේ ලෙඩ සංසාර රෝග තියෙනවා අපිට ජරා ව්‍යාධි මරණ අනිවාර්ය සූදානම් ශරීරයක් තියෙනවා. හැබැයි බැලූ බැලුවට පේන තියෙන එක බොහොම අමිහිරි චිත්ත බෙහෙතක් බොනවා වගේ. ඒ නිසා සර්වඥ ශාසනයේ ඉස්ලාම් තියෙන දුක්ඛ සත්‍යයයි තියෙන්නේ. ඒ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම සඳහා මේ අපිට පැමිණෙන බාධක හැම එකක්ම දුක්ඛ සත්‍යයේ නියෝජිතයි. ඒ බාධක ධර්ම අයින් කරලා දුක්ඛ සත්‍ය අවබෝධ කරනවායි කියලා කියන්නේ ඉතින් වෙන වැඩක් නෙමෙයි. එන්න මේ නිබ්බිදා පහළ වෙන්න මොන දුකක් කරදරයක් පැමිණුණත් ඒකේ තියෙන ධර්මෝජාව ඒකෙන් ගත හැකි සාධක ධර්ම බාධකවල තියෙන සාධක ධර්ම උකහා ගැනීමේ ශක්තිය ආවට පස්සේ ඒ බුද්ධියට මායාවටවත් බැරි වෙනවා බාධා කරන්න. හැම කරදරයකම යා මේ අනිත්‍යත්වය දකිනවා දුක්ඛත්වය දනවා අනාත්මත්වය දගෙන ඉස්සලා අපි පටන් ගන්නේ ආනාපානෙන් තමයි. අනේ ඉතිරි පැතිරි යන අවස්ථාව තමයි මේ නිබ්බිද අවස්ථාව කියලා කියන්නේ. ඒ නිසා මෙතනදී සුසීමට දුජන්වාංශය ඇති කරනවා අර එනකොට ගෙන ආපු මේ භාවනා ජීවිතයකින් බලාපොරොත්තු වෙන්නේ අභිඥා එව වෙනුවට පුළුවන් නම් ඇතුළට කියලා බලන්නේ කියලා මේක තමයි අභිඥා මේක තමයි විශිෂ්ට ඥානෙ මේවා තමයි ආශ්චර්ය ධර්ම බුදුහාමුදුරුවෝ. ඒ නිසා අපි ඒ සඳහා ගන්න මොහොතක් පාසා එහෙම නැත්නම් ගත කරන චිත්තක්ෂණයක් පාසා එකම අර්ථ සිද්ධියක් සිද්ධ වෙනවා අපිට. ඒයින් පරිබාහිරව ගත කරන සෑම දෙයක්ම ගඟටින් කැපුවා වගේ තමයි. අනිකුත් දාති සිද්ධ වෙනවා ඇති. මුත් යථාභූත ඥානෙ පැත්තෙන් බලනකොට ක්ෂණේ පන්නා ගන්නවා. එහෙම නැත්තම් කාලේ නාස්ති කරා වෙනවා. තමා වුණා වෙනවා. ඉතින් අන්න එහෙම නොවි මේ ලැබිලා තියෙන අත්දැකීම් ටික ගොනු කරගෙන ඒක නිබ්බිදානුපසනාවට දාගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිළු දිනාටම චනසී මුදා වේවා කියලා ප්‍රාර්ථනා. දැපි පැය කමාරක පමණ කාලයක් කරන් තිනවා. සක්මණට යන්න ඉස්සර වෙලා කාට හරි කියන්න කරන්න දෙයක් එහෙම නැත්නම් ප්‍රශ්න අහන්න යමක් තියෙනවනම් අපි සුළු වේලාවක් ගනිමු. ඒ සඳහා කියන්න කරන්න දෙයක් ප්‍රශ්න ප්‍රකාශන චෝදනා තියෙනවනම් ඉදිරිපත් කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ නිප්පන්න රූප සහ අනිප්පන්න රූප කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොන්ක්‍රීට් මැටර් ඇන් නන් කොන්ක්‍රීට් මැටර් කියලා. ඒක කියනවනම් රූපේ සායක හේව නැල්ලවා. අපි රූපේ කියන එක අල්ලලා අතගාලා බලන්න පුළුවන්. හේව නැල්ල එක නියෝජනය කරාට ඒක අල්ලන්න දෙයක් නැහැ. ඒක නිසා ඔය බ්ලහූතා මුදිතා කම්මංජත ආදි වශයෙන් අභිධර්මයේදී ඒක විශ්කරලා පෙන්නනවා. මේ කොහොම නමුත් තේරවාදී අඳුරගෙන තිබ්බා. ඒ රූපයේ උපාදාරූප කියලා එකක් තියෙනවා, භූත රූප කියලා එකක් තියෙනවා. උපාදාරූප කියන එක මනින්ද කිරන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි උපාදාරූප වලම මේ භූත රූප වලම හේව නැහැ. එව්වත් අපේ ජීවිතේට බලපෑම් කරන නිසා ඔක්කොම එකතු කරලා 28කට දාලා තියෙනවා. නමුත් සූත්‍ර පිටකයේ ගත්තාම ප්‍රධාන වශයෙන්ම පටවියාපෝ තේජෝ වශයෙන් පෙන්නලා අවකාශ රූපය කියලා එකක් පෙන්නනවා. එතකොට පහකට වැටෙනවා සම් යම් තැන්වල පෙන්වන සරුවත්‍යංශේ කම්මඤ්ඤතාවේ ලහුතාවේ මුදුතාවේ කියලා ඒ භවනා කරන යනකොට ඒව සමහරලාට පේන්නේ නිකන් මූඩ් එකක් වගේ නිකන් හිතේ ඇති වෙන දෙයක් වගේ නමුත් ඒක මුගක් වෙලාට ඒකේ පදනම තියෙන රූප ධර්මවල තමයි. ඒක සෑහෙන ලොකු විෂයක්. ඒක තේරෙන්නේ මේ දැන් අද විද්‍යාවේ තියෙන matter dark matter and dark energy කියන එක. dark matter dark energy කියන දෙක මුළු ලෝකෙ විස්තර කරනකොට 96%ක්ම විස්තර වෙනවා. matter කියලා අපි ගන්න නිෂ්පන්න රූප නැත්නම් උපාදාන රූප තියෙන 104%ක් විතරයි. අපි මෙතෙක්කල් භෞතික විද්‍යාව කියලා ඉගෙන ගත්තේ ඔය 104 විතරයි. ඕක දැන් තේරෙනවා ඒක ඉගෙනගෙන ඉවර වෙනකොට විශාල ප්‍රදේශයක් තියෙනවා. යන්ත්‍රයකට අහු වෙන්නේ නැති, මනින්න බැරි, කිරන්න බැරි, 아무ත් නෑ කියන්න බැරි කොටසක් තියෙනවා. ඉතින් ඒ වගේ සමානාන්තර ගතියක් ඔය තේරවාදී රූප ධර්ම විස්තර කරනකොටත් අටුවා යුගයේ වෙනකොට ඒක ටිකක් විස්තර වෙලා තියෙනවා. සර්වඥ දේශනාවෙත් ඒකේ කැළි අහුලා ගන්න පුළුවන්.
සත්‍ය මේ වික්ෂුන් වහන්සේට විභං ධාති භංග සූත්‍රයේ දේශනා කරනකොට ආකාශ විඥාන කියලා දෙකක්
තිබුණා. මේක තමයි. එතකොට මේ මුළු චිත්‍රයේම රූපාකාරයෙන් පෙන්වන්න හදනවා. එතකොට විඥානීය නියෝජිතයක් තියෙනවනේ රූප වෙන්න. ඒක තමයි කජ්ජනීය සූත්‍රයේදී පෙන්වලා දීලා තියෙනවා. රූපත්තාය සංකරෝති අபிසංකරෝති. මේක රූපයක් බවට වෙන්න සකස් කිරීමක් කරනවා, වේශ ගැනීමක් කරනවා, අංග සංස්කරණයක් කරනවා. ඒක තමයි සංස්කාර වලින් කරන්නේ. ලෝකේ තියෙන දේවල් වින්දන විදීම් ශේස්ත්‍ර. මේක සැප වින්දනය, මේක දුක් වින්දනයක් කියලා ඉවවා හදලා ෂේප් කරලා හැඩගස්සන්නේ සංස්කාර වල. ඒක නිසා වේදනත්ථය සංකරෝති අபிසංකරෝති, සංඥා සංඤත්ථය සංකරෝති අபிසංකරෝති. අන්නේ විදිහට මේ සංස්කාර කොටසෙත් තියෙනවා. මේ දේවල් මේ පුද්ගලයාට ඕන විදිහට සකස් කරලා යාගේ හීනේ හදලා දෙනවා. විඥාණයත් ඒ වගේ මායා කරනවා. ඉතින් අපි මේ මට අහුවෙච්ච මේ බොරු ටික නැත්තම් මේ මායා ටික අල්ලන් තමයි තව කෙනෙක් එක්ක කරන්න කරන්නේ. උඹ දන්නේ නැහැ, උඹ දැක්කේ නැහැ, මම දැක්කා, මම දන්නවා. උඹ පහත්, මම උසස් කියලා ගන්නේ මේ ඔත්තුකාරයෝ දීපු කේලම් ටිකක් වගේ. ඇත්ත දැකලා නෙමෙයි. ඉතින් බුදුදහම කියනවා ඒ නිසා මේ ඔත්තු කේලම් ගන්ඳ නිගමනයකට යන්න එපා. නිගමනයේට ගියොත් බොයි වංචනික ධර්ම පිළිබඳව අව탁සීරුවක් කරනවා. ෂටගති පිළිබඳව අව탁සීරුවක් කරනවා. මායාව ගැති වල අව탁සීරුවක් කරන නිසා ඔය අහගෙන හිටියද විනිශ්චය කරන්න බෑ. පුළුවන් තරම් ওই තොරතුරු අප එකතු කරන්න නිසා භාවනා කරනකොට හදිසි වෙන්න එපා. භාවනා ජීවිනුනද නැද්ද කියලා බලන්න. ඒක අපිට විනිශ්චය කරන්න දහස්වර බලන්න ඕන. නමුත් අපිට වෙලා තියෙන අර කෙටි කාලයක් ඇතුළේ උගක් ප්‍රතිඵල ලබා ගැනීම මේ ආර්ථික විද්‍යාවක් නෙදී. ඉල්ලුම සැපෙම නීතියනේ යන්නේ. ඒ ඉතින් කරන්න දෙයක් නෑ. අපි ඉබදිච්ච හැටි, අපි ඉබදිච්ච ඉදත් එදත් තිබිලා තියෙනවා. සුසිමටත් වෙලා තියෙන එකනේ. ඒ නිසා අපි ඒ කලබලේ නැතුව ඒකේ බුරු පන්දිස්සනාච කියන්නේ හේතු සම්පාදනයේ පිළිබඳ 100%ක් වගේ කියන නමුත් පලාපේක්ෂාව තියාගන්න. ඒක තුච්චයි නිහිනයි පහ. නමුත් පලාපේක්ෂාවක් නැතුව තල්ලුවක් එන්නේ කොහෙන්ද? කොහෙන්ද මේ එළවුමක් එන්නේ? ඒ නිසා පලාපේක්ෂාව නීචයි. නමුත් පලාපේක්ෂාව එනකොට දැනගන්න ඕනේ මෙයා තමයි මේ ගැම්මට මේකට ගැම්ම දෙන්නේ. නමුත් මම බුදුන් කෙරේ සද්ධාව කියලා කියන්නේ, එතන කුසල ඡන්දය කියලා කියන්නේ, අදිමොක්කේ කියලා කියන්නේ වෙන් කළ දැනගන්නවා. මේක දිගේ එලවන්න ගියොත් ආර්ථික විද්‍යාවේ මේ භාවනාවේ කිසි වෙනසක් නැහැ. භාවනාවේ තියෙන වෙනස තමයි උප්පරීමේ ආපි සත්කාර වෙනඳ අපේක්ෂාවක් නැතත් 100%ක්ම කළ යුත්ත කරනවා සද්ධාවේ. නමුත් පල අපේක්ෂාවෙන් තොර. එතකොට ලෝකයට හිතා ගන්න. ලෝකයට මාර්යා නිකම්ම කිච වෙලා යනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මාර්යාට, ඔබ දැනගනින් බුයි කියන පදේ තියාඹට මම ගියේ පාරේ උලඟක් අත්තහුවෙන්නේ නැහැ. පලාපේක්ෂාවෙන් තමයි මාර්යා කොක්ක ගන්න. එහෙම නැත්නම් අපි අහුවෙන්නේ අපි පශ්චාත්තාප වෙන්නේ හරි ගියා වැරදුනා ටෙන්ෂන් එකයි ෆ්‍රස්ට්‍රේෂන් එකයි ඔක්කොම එන්නේ ඵල අපේක්ෂායි. අපිට පුළුවන් නම් අපේ මුළු ජීවිතයයි අපේ මුළු කයයි අපි බුදුන් ධම්ම විනය කැප කරනවා කල යුත්තේ දේව කාර්යයක් වගේ රාජකාරියක් වගේ බුද්ධ කෘත්‍ය කරනවා බලාපොරොත්තුවක් නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නේ හැඟීමක් නැහැ කියන එක නෙවෙයි. බරපතල නෛෂ්ක්‍රමයක් තියෙනවා. බරපතල මේකට කියන්නේ නෛර්යානිකත්වයක් බලාපොරොත්තු වෙන සාසනය. ඒකේ එන්නේ ඔය මේ භංග ඥාන බයතුපට්ඨා ඥාන පැන්නට පස්සේ තමයි ඒකේ. ඊට මේ පිට කෘත්‍රිමව ගන්න බෑ. නමුත් අපිට හැඟීමක් ඇති කරගන්න වෙනවා. බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා ගියේ ඔන්න ඔය ගැම්මේ. හැබැයි ඉතින්ද තමන් පත් වෙනකන් ඒක කෘත්‍රිමව තමයි අපි ගන්න. ගන්නේ කල්යාණ මිත්‍රෝ දැකලා බුද්ධ ආදී උත්තරයන් කෙරේ ශ්‍රද්ධාවෙන් යනවා. ගිය දවසක ඒක අපි සමාදන් වීමක් එළඹ වාසය කිරීමක් කරන්න පුළුවන් වෙන්නේ බලවත් විපස්සනා ආදී තමයි. එතකොට බුදුහාමුදුරෝ සජීවී වෙන්න පටන් ගන්නවා. අපිට නැති ශද්ධාවක්, අපිට නැති කුසල ඡන්දයක්, නැති අදිමොක්කයක් පහළ කරා. හැබැයි ඉතින් අර එතෙන්ද එනකන් කට්ටිය සෑහෙන සැකයකින් යුක්තව කරන අතින් ගියාට පස්සේ නම් ඒක තමන්ගෙම අත්දැකීමෙන් එන්න පටන් ගත්තට පස්සේ ওই කාල අතර වෙනස, දේශ අතර වෙනස මොකුත් නැහැ. එතකොට ධර්මයේ සජීවීකම පේන්න පටන් ගන්නවා.
ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සතිය වඩාගෙන යද්දී දැන් කය සිත සැහැල් වෙලා මේ ආස්වාසේ ප්‍රස්වාසේ අතර ඇත්තරම ඇත්තරම වෙනසක් දැනෙන නැති වෙන කාල පරිසරේ මින් තත්පරයකටවත් මේ ආස්වාස්‍ය ප්‍රස්වාස්‍ය මේ වෙලාව පස්සේ අන්තිමේදී දෙකම එක තත්ත්වයකට මොහොදු වෙලා යන විදිහක් ඇති වෙනවා. ඒ එතකොට මට එතෙන්දි මට හිතුණා මම ඒ වෙලාවේ හිතුණා මේ අර ගිනි පෙනෙල්ලක් කරකවනවා වගේ ඒ කැටි කැටි යන එක එක දිගටම ගියා. ඒකත් ඒ සංසාරි ගැට ගහන එකක් වගේ තමයි කියලා නිකම් මට හිතුණා. ඒක ඔබ වහන්සේගෙන් අහන්නේ මේ හිතපු එක නිවැරදිද කියලා.
එහෙම හිතෙන් අනිත් ලක්ෂ වාරයක්. එතකොට වැරද්ද නිවැරද්ද අහුවෙනවා. එකෙන් විනිශ්චය කරන්න යන්න එපා. මේච කරපු ගමන් ඉතින් කාගේ හරි ඔපිනියන් එක නෙවෙයි වැඩ කරන්න දැන්. ඔබ නැවත නැවත වෙන්න දෙන්න ආයෙත් හිතන්න. ආයතිතර බලන දෙවෙනි සැරේත් බලන තුන්වෙනි සැරේත් බලන දහස්සර බලනකොට මේක මිත්‍යාද මේ යෝනිසෝ මනස්කාරය දායනිසෝ මනස්කාරය සම්මාදීත්‍යද මිච්ඡාදීත්‍යද කියලා. ඒක නැවත කරන්න පහසුකම් අපි ළඟ තියෙන නිසා අනන්ත වාරයක් බැලීම ආර්ය පරිශ්‍රණය නිසා හදිසි වෙන්නේ පෞත්‍රයකට. හරි කියලා ගන්නත් එපා, වැරදි කියලා ගන්නත් එපා. මුදෙන්ස කියන්නේ විනිශ්චයකට එළඹෙන්න එපා. ඒක නැවත කරන්න. නවත කරන්නේ කිසියෙත්ම ලාභය සත්කාරය සඳහා නෙවෙයි, නානික ප්‍රත්‍යක්ෂණේ කතා කරන්නේ. හිතපු දෙයක්ුත් නෙවෙයි, අහ කියන්නේ. නිසා නැවත නැවතත් කර බැලීමට සම්පූර්ණ ලයිසන් එක දීලා දෙන බුදුහාම. ඕක නෙවෙයි, ඊගාව සැරේ හිත රඳන වෙන විදියකට. ඒකටත් දෙයි. ඊගාව සැරේ තව විදියකට දානවා. මේක තමයි මේ දැකපු දේ මම මෙහෙම හිතුවයි කියන්නේ මේක මගේ ආත්මේ, මේක මම කරගන්න හදන. හරි වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් අපිට තියෙන ඊගාව දාසේ විනිශ්චයකටපත් වෙන්නේ හිතේ කෂට ගතියට බලනවා එහෙම කමන්නේ ආයෙත් දෙක මෙහෙම දීගෙන දීගෙන යනකොට තමයි ඒකම මට්ටම් වෙන්න ඕනේ ඒකෙම මට්ටම් වෙන්න ඕනේ. එතකොට හිතා ගන්න මොනතරම් ඇතුලෙන් එන ඒ පළවෙනි පන්තියේ අත්දැකීම අත්තරදි තුලින් එන අත්දැකීම මොනම විදියකටත් මායයට මොකාරව කඩන්න බෑ. වෙන කෙනෙක්ගෙන් අහලා මේක සාක්ෂිය මේ යෝජනා විශ්තිර කරගත්තා නම් ඒ මනුස්සයා ගැන තියෙන විශ්වාසය නැතුනොත් කැඩෙනවා. මේක එහෙම නෙවෙයි. ඇක්චුලිම එන්න දෙන. ওই ශේෂ්ත්‍රයට ගියාට පස්සේ ආරක්ෂාවක් තියෙනවා. ওই ශේෂ්ත්‍රය ඇතුලේ සත්‍ය ආරක්ෂාවක් තියෙන නිසා ආර්ය පරිශ්‍රණය යන්න ඕන. දිගට කරන්න. සද්ධාවෙන් කරන්න මේක අනිවාර්යයෙන්ම නිෂ්ඨාවකට යනවායි කියල. මේ එන්නේ අනිශ්චිත භාවයට යන්නේ නැහැ. මොකද ওই වෙනකොට සතිය පිහිටලා තියෙන්නේ. මොන මේකම දේ තමයි මොන විදිහකට පශ්චාත්තාවයක් ඡ මම වැරද්ද කෙරුවනේ කියන ඒ මේ ඉහෙන්ද තියන්න එපා. එහෙම නැත්නම් ඒ විස බීජ දාන්න එපා. මම මේ කරන්නේ හිතාන ගියේ නෑනේ මේ වෙලාවේ මෙහෙම වුණොත් මෙහෙම කරනවා කියන්නේ සත්‍යයතනික නෑ. අසංස්කාරක සිද්ධ උනේ එහෙම යන්න දෙන එකයි
තියෙන්නේ. මම හන්සන්නේ මෙය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා ඒක මෙනෙහි කිරීමක් ඒ වෙලාවෙම කරනවා. දැන් වේදනාවක්ම කියනවාම
මෙනෙහි කරන එක නෙමෙයි ප්‍රශ්නේ නගන්න තියෙන්නේ මෙහෙමයි. ඒ වේදනාව පිළිබඳ තැවීමක් මේක හරි වැරදි වේවා නොවේවා වුණා නම් ඒ කියන්නේ මේක මම ගිහලා අරගෙන ඉවරයි ඒ වෙනකොට. මගේ කියලා අරගෙන නම් වේදනාව වශයෙන් තියෙනවා නම් තම විනිශ්චයකට අවිල්ල නැහැ. බොහොම හොඳයි ඕන තරම් ඉඳ තියෙනවා. වේදනාවක් තියෙන එක සැපද දන්නෙත් නැහැ, දුකද දන්නෙත් නැහැ, විඳින බව හොඳටම දන්නවා. යන්නයි. එහෙමනම් ඒ කියන්නේ තාම මේක මම කියාගන්න නැහැ, මගේ කියාගන්න නැහැ, මගේ ආත්මේ කරගන්න නැහැ. එහෙනම් අපිට ප්‍රශ්නයක් එන්නේ. මම මගේ ආත්මේ කියපු ගමන් ඒ විනිශ්චය සාධාරණ කරන්න වෙනවා. ඉතින් මම මේකට දෙන්නේ අර සරල උපමාවක්. සරල උපමාවක් කියන පුංචි කතාවක් අර පුංචි කාලේ පොතක ලියලා තිබුණා. මම යාළුවෝ දිනේ කැලිමැදි යනවා. කැලිමැදි යනකොට පාර පටු නිසා දෙන්නා යන්නේ එක්කනා පිටිපස්සේ එක්කනා. එතකොට ඉස්සරහින්න මිනිස්සයා අත්පොරු අත්පිල දැකලා විජහට මල්ලේ දාගන්න. ඉතින් යාළුවා ගිහිල්ලා අහනවා පිටිපස්සේ මොකද්ද කියලා. උඹට වැඩක් නැහැ නේ, මේක මම දැක්කේ එක මගේ කියේ. ඉතින් දැන් දෙන්න ටිකක් ඊට පස්සේ නොරොක්. කොහොම යනකොට ටික වෙලාවක් යනකොට පිටිපස්සෙන් ගිය දූවගෙන ඇවිල්ලා අහනවා යකෝ කවුද ගත්තේ මගේ පොරව, මම මේ පොඩකට මූත්‍රා කරන්න යහර ගියා, මෙන්න මේක උස්සලා කවුද ගත්තේ කියලා. ඊට පස්සේ යන මනුස්සයා කියන මම නෙවෙයි කියලා. ඊට ඉස්සරහ ගිනා තෝද ගත්තේ කියලා. අයිම කියන නෑ, අපි දෙන්න පාරේ යනකොට මේක දැක්කයි ඊට පිටිපස්සේ කියන අපි නෑ උඹ. දැන් මට කිව්වනේ දැන් උඹ ගත්තේ කියලා, උඹ ගන්න. අනේ අර මට හොඳටම ගහලා පොරවත් අර යන පිටිපස්සේ මම දැන් මම කිව්වෙත් නෑ, මගේ කියාගත්තා. අර එපයි කිව්වනේ. අයිය මනුස්සයාට ගුටි නෑ. එင်းසෝ යන අහුලගත්ත මොන දෙයකට හරි අයිතිවාසිකම් කිව්වොත් අයිතිකාරය ඇවිල්ලා තලනවා, හොඳටම තලනවා. මාර්යා කියනවා ඇහත් මගේ නං, රූපත් මගේ නං, චක්කු විඥානයත් මගේ නං. උඹ කොහේ ගිහිල්ලා බේරෙන්නේ කියලා. කනත් මගේ නං, සද්දත් මගේ නං, සෝත විඥානයත් මගේ නං, කොහේ ගිහිල්ලා බේරෙන්නේ කියලා බුදුරජාණන්ස කියන්නේ මොකද්ද? යමෙක් කියනවා නම් මාර්යා ඇහ මගේ කියලා, යමෙක් කියනවා නම් රූපේ මගේ කියලා, යමෙක් කියන විඥානේ මගේ කියලා මම නෙවෙයි. මම මේ කියන්නේ. උඹ යම් කිසි කෙනෙක් කියනවා නම් මේක මගේ ඇහ කන රූපේ විඥාන කියලා ඌට ගිහිල්ලා ඔය බණ කියපන්. ඌට ගිහිල්ලා කොක්ක ගහපන්. උඹ දැනගනි මං යන පාරේ හොරගක්වත් උඹට අල්ලන්න බෑ කියලා. එච අපි දැකපු දෙයක්වත් පිළිගන්නේ නැහැ දැක්කයි කියලා. නොදැක්කා වගේ බිපොට්ටෙක් වගේ ඉන්නවා. කාටවත් අපිට ආරල් විරුද්ධ වෙන්න බෑ. අර හාමුදු කෙනෙක් ඉස්සරහම සීට් එකේ ඉඳගත් තමයි ඉස්සරහ සීට් එකේ වාඩි කරන්නේ. ඩ්‍රයිවර් තාම තියෙන සීට් එකේ යනකොට ඇක්සිඩන්ට් එකක් වෙලා. ඒ වෙලාවේ මහමුදුර ඇත් එක වහගත්තා. පොලිස් කාර්යාලය සටහන් කරනකොට ගලු මාත්‍ය මම ඇත් එක වහගෙන හිටියේ. නඩු දාත හැක. දැක්කේ නැහැ. දැක්ක කොහම කරුවා තාම දුන්න පොලිසියට යන්න වෙනවනේ. සාක්ෂිය උසාවිය. එන්න මම මේ ඇත් එක ඇක්සිඩන්ට් වෙනකොටම ඇත් එක වහගත්තා අයියෝ. ඇත් එක වහගෙනම කතා කරලු පොලිස් කාර්යාලය. පොලිස් කාර්යාලය කියලා දන්නෙත් නැහැ. ඒක ඉවරයි. නැහැ නැමේ පොලිස් කාර්ය මේ ඩ්‍රයිවර් හරි පාර බැඳ මිනිහා වැරදි නැත්නම් පාර බැඳ මිනිහා හරි ඩ්‍රයිවර් වැරදි කියලා අපි පක්ෂයක් ගත්තා නම් අපි අනිවාර්යයෙන් මේකේ පැනලා උත්තර දෙනවනේ. අර කොල්ලෝ කියන ඒ දවස්වල අපි ඉස්කෝල යන කාලේ මේ සත්කන්‍යයකට අර ප්ලේන් එක වැටුනේ. හැප්පුනේ. ඉතින් හම්පෙච්චා මේ සමහර මිනිස්සු දැකලත් තියෙනවා ඇත්තට. ඉතින් පොලිසියෙන් ඇවිල්ලා මේ කට උත්තර ගන්නවා. ඉතින් කට උත්තර ගන්නකොට හෙන්න ගාන පොලිමේලු කට්ටිය වත්තරේට නම දාගන්න. ඉතින් අර ඉස්රාමින් මාසෙන් ඇවවලු මේ තමුසේ දැක්කද කියලා. කොහමද? ඔව් මාත් දැක්කා කියලා. කොහොමද දැකේ? මෙහෙම ඇවිල්ලා කන්දේ වදිනකොටම බුදු අම්මෝ කියලා කෑ ගැවුවා. ඊට පස්සේ ගොලු අකෝ මැලේසියාවේ කොහෙද අකෝ බුදු අම්මලා? කන්නට එකක් ගහලා ගොලු පළයි. අපි හරි කැමැති නොදැක්ක දේවල් මේ විදිහට දැක්කයි කියන්නේ. නිකන් දැකපු දේවල් අදාහගත්ත තාලේ කියාපන්. කියාගාට බුදු ජනස කියන ඕකෙන් තමයි උඹලා අහුවෙන්නේ. මං වගේ සියල්ල දකිනවා. මං වගේ සියල්ල දන්නවනම් කවදාකවත් ක්ලේම් කරන්නේ නැහැ. කවදාකවත් මම දැක්කා කියලා ගහපදින්නේ නැහැ. මට ඇහුණා කියලා ගහපදින්නේ නැහැ. යටහත් පහත්ව කියනවා මම එක්කෝ දැක්කේ නැහැ නැත්නම් මගේ දැක්ම අසම්පූර්ණයි. අපිට ඕනේ තරම් සංසාරේ ඉඳ තිනවා. ඒ කියන්නේ හැප්පෙන්නේ නැතුව යන්න පාර ඉඳ තිනවා. අපි මේක මේ දැක්කාමයි මේකමයි කියලා ගහපදීමෙන් තමයි මේ උරුට්ටුවේ තමයි මේ තියෙන්නේ. ඒක නිසා නිකන් සාමාන්‍ය කැඳ බොනවා වගේ සාමාන්‍ය සරල දෙයකින් යැපිලා කිසි දෙයක් මම දත්‍යයි එයා අසත්‍යයි මම උසස් එයා පහත් මෙයයි සත්‍ය අරක සත්‍ය නෙවෙයි බුදුහාම කියන ඕක තමයි ලෝකේ දෙන වස කිසිම දෙයකට මෙය සත්‍ය අරක සත්‍ය නෙවෙයි ඉද මේව සත්‍ය මොගමඤ්ඤා මේකමයි සත්‍ය අරක බොරු කියපු ගමන් බුදු බණටවත් ඕක කියන්න එපයි කියන කිව්වොත් අහුවෙ මොකද අපි ළඟ තියෙන්නේ චපල හිතක් අපි ළඟ තියෙන්නේ මායාවී හිතක් අපි ළඟ තියෙන්නේ ඡට හිතක් ඉතින් ඔයා කියන හැම සාක්ෂියම හරියද ඔයා දෙන හැම ලණුවම හරියද ඔයා දෙන හැම ඔපිනියන් එකම හරියද එහෙම නැති බුදු දනහසෝ ඔය සම්මා දර්ශනයක් අවශ්‍ය කරන්නේ ඉතින් සමේ ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න කියන්නේත් නෑ මුදුවට මතක තියන්න අපි ළඟ තියෙන්නේ ආංශික දර්ශනයක් පූර්ණ දර්ශනයක් නෑ ඒක බව දන්නවනම් අපිට කවුරු හරි ලියගොත් උඹේ සාක්ෂිය වැඩක් නෑ කියලා බොහොම හොඳයි පැත්තකට වෙන එකයි කියන්නේ පුළුවන් තරම් කියන්න ඕනේ ඇත්තටම මම දන්නවා ඒ බොහොම ඩිංගයි ඒක නිසා ඉතින් යමෙක් නෙවෙයි ගණ්ඩ දෙයක් මේකේ නෑ කිව්වම එතනම බේරුම තියෙනවා
ස්වාමීන් වහන්සේ මම ආස්වාසේ මුල සහ පාස්වාසේ මුල ගැන හිතමින් සිටියා. ඒ අවධානය යොමු කරමින් ඉන්නකොට මගේ උඩුකය මාංශ පේශීන් ද ගතියකුත් පතු වෙන ගතියකුත් මුල ඔළුවේ තත් වෙන ගතියකුත් දැනුණා. ඒ හා සම්බන්ධව සහ ආස්වාසේ මුල සහ පාස්වාසේ මුල දිගින් දිගටම හිතගෙන යන්න හරිද කියන්නේ.
වෙන්න පුළුවන්. එතකොට අර දැනකට හිත යොදාගෙන ඉන්නකොට ඒ ඇතින ප්‍රනීත භාවය නිසා ඉඳුරන්ගේ එකලස් භාවය නිසා වෙනදා නොදැනිච්ච මොලේ දේවල්, හැමේ දේවල් දැනෙන්න පටන් ගන්නවා. ඒ දැනෙන්න පටන් ගත්ත නිසා විවිධාංගීකරණයකට හිත නොතබා පුළුවන් තරම් තමන් යන ඒ පෙත, ඒ කඹේ යවිදින වගේ පෙතේ යන්න පුළුවන් නම් ඒක තමයි අදිමොක්කේ කියලා කියන්නේ. අදිමොක්කේ කියන්නේ තමන් දන්නවා පෙර දැක්මක් තියෙන මේකයි කරන්න ඕනේ කියලා. එතකොට අනිත්‍යව පේනවායි කියලා කියන්නේ ඒක දක්ෂකම නමුත් අනාගන්න එපා. එහෙම නැත්නම් කියනවා අපිට ගොඩක් උපකරණ හම්බුණයි කියලා කතා ගන්න එපා. අපිට ගොඩක් විකල්ප හම්බුණයි කියලා කරදරයක් කරගන්න එපා. අපිට දැනගන්න ඕනේ මේ විකල්පනි ලාභෙම එක ගත්තා වැඩි උනායි කියලා ප්‍රශ්නයක්. අපිට දැන් වෙලා තියෙන්නේ ලැබෙන හැම ඥාණයම, ලැබෙන හැම දැනුමම, ලැබෙන හැම පහසුකමම අවුල් කරගන්න. අවුල් කරනවා නම් මෙහෙම මෙහෙම වෙනකොට කොහොමද කරන්නේ? ඉතින් ඒක අර දර්ශනේ දැක්ම ඒ සද්ධායෙන් කුසල ඡන්දයෙන් පස්සේ තමයි අදිමොක්කේ පහළ වෙන්නේ රිසලූෂන් හරියටම තේරෙනවා මොකද වෙන්නේ කියලා. ඉතින් ඒක දැන් මම හරි කිව්වත් වැරදි කිව්වත් මගෙන් දැන් උපාසක මහත්තයා ලැබෙන දෙවෙනි පන්තියේ අනුගේ දෙයක් නේ. කවදාකවත් ඔකේ යಾದෙන්නේ. අනිත් දවසෙත් ඔය වැඩේම කරන්න. වෙන්නේ නැහැ. එක දිගට තවදාකවත් දෙසරයක් වෙන්නේ නැහැ. වෙනකොට තමන්ම බලන්න ඕනේ ඒක ආර්ය පරිශීලනය කරන මේක ඔරිජිනල් වෙන්නේ. හරියන්නේ මං වගේකින් බාර ගන්නවා වරදින්නේ මං වගේකින් බාර ගන්නවා ඉස්සරහට යන්න.
නැන්සර් මේ ආස්වාසේ මුල සහ ප්‍රාස්වාසේ මුල බලමින් ඉන්නකොට ඒක දිගින් දිගම යෑම හරිද කියන්නේ. ඒක අරමුණ වෙන පැත්තකට යොමු නොකර අරමුණේම ඉස්සරහට යෑම හරිද නැත්නම් ඒක වැරද්දක් එතන තියෙනවද?
ඒක
එතන වැරද්දක් තියෙනවද නැත්නම් මුල මැදඟ දෙක නිතරම නිදි බලන්න ඕනද නැත්නම් මේ මොහොතේම බලන් හිටි ආස්වාසි මුලස ප්‍රාස්වාසි මුද එතනම දිගින් දිගට බලාගෙන ඉස්සරහට යනවා. අනිත් දැන්
මම මෙහෙම ප්‍රශ්න ගන්න ඕන වුණත් පුළුවන් දෙයක් බලන්න අපිට.
වෙනකන් ඒ ගැන හිත යොමු කරනකන් යනවා ඊට පස්සේ වෙන දෙයක්
නෙමෙයි. ඒක තීන්දුව වෙන්නේ අරමුණේ ප්‍රකටතාවය. අපි බලන්න යන තමයි ලැහැස්තිලා යන්නේ. නමුත් අර කණ්ඩ ගහලා ඇදගෙන යනකොට යන. ඒකට කලබල වෙන්නත් එපා. ආයි ඉඳ හම්බුනා පස්සේ ආයි පාට ගෙනත් යන්න. අර වැරදුනායි කියලා කනගාටු වෙන්න එපා. ඒකෙන් ඇත්තටම විශාල ලාභයක් තියෙන වැරදිල්ලේ. නමුත් අපි ඒක වැරද්දකට ගන්න නැත්නම් හරියට ගන්න නැත්නම් ආයෙත් ගෙනත්. ඉගෙන තිබ්බ ගමන්ම බලාපොරොත්තු වෙන්න දැන් නම් දෙන්නේ නැහැ මං ගිනිනවමයි කියලා. ඒ නිකන් හිතේ තියෙන ඔලොමොල ගති. ආයෙ වැටෙයි. ආයෙ නැගිටිනවා. එනිසා සර්වඥයන් සඳහන් කළා තියෙනවා පාරෙන් පිටතට ගිය රතය ආපසුර ගණ්ඩ දන්න මිනිහා විතර රතාචාර්යය කරන අනිත් මිනිහා නිකන් හරකයි තෝන්ලන් වල්ලන එක විතරයි ඌට තේරෙන්නේ නැහැ. පිටපාර දන්නෙත් නෑ හරිපාර දන්නෙත් නෑ ඉතින් ජච්චග්ගක යනවා ඒ නිසා අපි අඬ ඉස්සලා දැනගන්න ඕනේ මගේ මෙහෙයුම මගේ පෙත මේකයි නමුත් අපි දැනගන්න ඕනේ මේ පෙතර කවදාකවත් බාධා වලින් තොරව යන්න දෙන්නේ නෑ ඒ නිසා මේ බාධා වල තියෙන බව නොදැන බුදුහමතුෝ කිව්වා නෙමෙයි බුදුහම දැනගන්න එතන උඹේ ඥානය පහල කරගන්නේ මම මොකද කරන්න ඕනේ ඒක පිණිස අපිට අධික්ෂණ මේ අධිකාරී ශක්තියක් නෑ ඒක පිළිබඳ අපිට නේවාසික තත්වයක් නැහැ. ඒක පිළිබඳ අපිට සසංකාරික ගතියක් නැහැ. ඒකෙන් තියෙන අනාත්මයි කියලා. අපි අනාත්ම ගතිය නැත්තම් කිව්වොත් මම ගත්තොත් මේක වෙන්න ඕනේ කියලා එතකොට අපි අර කොළමොළ ගති වලට වැඩ. ඒ නිසා මෙතෙන්දි හොඳට තේරෙනවා ඒ ලද අවස්ථාවේදී උපරිමේ කිරීමේ වැඩපිළිවෙලට යනවා මිසක 100ක් කරන්න බෑ. 100ක් කරන්න ගියොත් අපිට වැඩේට බහිඳවත් හිත දෙන්නේ නැහැ. පහුවෙනකොට ඒ තියේදී ඒක දක්ෂතාවය වැඩි වෙනවා. ඒ ආර්යයන් තියෙන ඉදී වැඩියක් එන්න පටන් ගන්නවා. නමුත් ඒක ගැනවත් අපේක්ෂා කරන්නේ නැතුව එන බාධාවටවත් වෛර කරන්නේ නැතුව යන්නේක මම හිතනවා ඒකම නිවන කිය. වෙන මොකක්වත් තිබා ඒකට සූදානම් වුණාට පස්සේ ඒ පුද්ගලයා ඊට පස්සේ වටන්න බෑ. කොච්චර වටුණත් එයා දන්නව අර ටම්බ්ලින් කෙලි කියලාගෙන් පයින් ගාපම නැගිනාර බොනික්කයින්. කොච්චර කවුරු පයින් ගාවත් ඌ නැගිටිනවා. නැත්නම් පහන් දැල්ලට කොච්චර බිම්බත් හුස්ම නැතර කරපු ගමන් එයා නැගිටිනවා. ඒ යගේ ඇති. අන්නේ වගේ හිතක් හදා ගන්න ඕනේ මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන. ලාභ වුණත්, පාඩ වුණත්, යසසක් ආවත්, අයසක් ආවත්, දුකක් ආවත්, සැපක් ආවත්, කොයි එක ආවත් ඒ තියෙන වෙලාවේ සැලෙන එක වළක්වන්නත් බෑ. ඊට පස්සේ නැගිටලා ගන්න පුළුවන් නම් ඉතින් ඒක තමයි අපි ඒ බොජ්ජංග ධර්ම වල පව අවධාන උපේක්ෂාවක් වශයෙන් තීන්දුව කරන්නේ. ඒ වෙලාවේ නොසැලී ඉන්න පුළුවන් ගතියක් අපිට නැහැ. විලයි සැලෙනවා ඒක තමයි ධර්මතාවය. නමුත් ඉඳ ලැබුණු පළවෙනිම තමයි ආය නැගිටව ගන්න ඕන. ඊට පස්සේ අපි වටණ්ඩ ඒක තමයි කියන්නේ මායයටත් බයි. බාධා කරන මිනිහා හෙම්බත් කරවන්න ඕන. උඩ පුළුවන් තරම් බාධා කරපන් මම යන. එදිරි තේ මිනිහා අන්තිම තල්ටයක් ගාලා මල් මාලිකුත් දාලා කියනවා බොන නියම පොරක් කියලා. එතෙන් දෙනකන් යන එකයි තියෙන්නේ. දැන් අපිට දැන් සක්මන්ට වෙලාම තියෙනවා අපි මේ ගොඩක්